Estoy pensando දෙදහස් දහට වසරේ හත්වෙනි මාසේ තුන්වෙනිදා භාවනා වැඩසටහන අපි බොහෝ දෙනෙක් විවිධ භාවනාවන් වල යෙදුනත් බොහෝම තාවකාලික සුවතා සමාධි ඒකාග්‍රතා ලබාගෙන ඒ සමාධීන් අවසන් වුණා. නමුත් පින්නතුනේ අපි තාම භාග්‍යවන්ත වෙනවා විදර්ශනාවෙන් ජීවිත අවබෝධය කරගෙන ජීවිතේ නොවනස්වන අවබෝධයක් ඥානයක් ඇසක් පහළ කරගෙන ජීවත් වන්නට ලැබීම පිළිබඳව. මනුෂ්‍යයාගේ බුද්ධිය හරි සරල තැනක තියෙන්නේ. ගැඹුරු ගවේෂණයකට යොමු වෙන්නේ නැහැ. ඔවුන් සරල වින්දනයන් තුළ ගාමෝ හීනෝ පූතජ්ජනිකෝ කියන වචනවලින් බුදුහාමුදුරුවෝ මතක් කරේ හරිම ග්‍රාම්‍ය දුර්වලයි. හරිම හීනයි. මිනිස්සුන්ගේ මුළු ජීවිතේම මේ මිනිස්සු කැප කරලා තියෙන ඉතාම සුළු දේවල් වලට, ග්‍රාම්‍ය දේවල් වලට. ඉතින් ඒ අතරින් මේ පින්නතුන්ට හැකියාව ලැබෙනවා ඒවා අතහැර දාලා නත්ති මේ සරණං අඤ්ඤං, මට වෙන සරණක් නැත. ධම්මෝ මේ සරණං වරං, මට ධර්මයේ සරණ පිහිටම තමයි. ඒතේන සච්ච වච්චේන ඒ සත්‍යානුභාව බලයෙන් හෝතු මේ ජය මංගලම්. මේ කියන්නේ මට සද්ධර්මයම අවබෝධ වේවා, යහපතක්ම වේවා, ජය මංගල්‍යයක්ම වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් බුද්ධෝ මේ සරණං වරං කිව්වත් සංඝෝ මේ සරණං වරං කිව්වත් ඒ අරුත ඒ විදියට ගැබ්බෙලා තියෙනවා ජීවිත අවබෝධය. ඇයි මේ ජීවිත අවබෝධය කරන්නේ? තමාගේ හදපතුලේ තැවරිලා තියෙන, ඇලිලා තියෙන කෙලෙස් දෘෂ්ටි තමයි මේ ඉවත් කරන්නේ. වෙන මොකවත් නෙමේ. තමන්ගේ හිත කලයක් නම් ඒ කලය පිරිසුදු කරනවා වගේ. තමන්ගේ හිත හට්ටියක් නම් ඒ හට්ටිය බලන්න, ඔය බත් ව්‍යාපු සමහර පැරණි බත් වෙන හට්ටිවල වැඩිපුර පිච්චුනහම මොකද වෙන්නේ? දංකොඩේ කියලා එකක් හැදෙනවා. දංකොඩේ ලේසින් ගැලවිලා එනවද හැන්දට? එන්නේ නැහැ. ටිකක් ගැලවිලා එනේවත් තියෙනවා, ගලවන්න බැරි මේවත් තියෙනවා. ඒවට ඔබ මොකද කරන්නේ? ඔබ කරන්නේ ඒවට පෙගෙන්නත් දාලා තියෙනවා, කොමාරියක ඉවත් කරගන්නත් ඕන. ටිකක් පෙගෙන වතුරක් දාලා තියලා තමයි ගලවන්නේ. ආන් ඒ වාගේ ජීවිතේ ඝන බැඳීම් තියෙන හදපතුලේ. ඒ ඝන බැඳීම් දුරු වෙන්න ඕන. ඝන බැඳීම් නැති වුණත් කෙනෙක් ළඟ සමහර වෙට එයාට දැකිය යුතු දර්ශනය මොකද්ද කියන එක පිළිබඳව වැටහීමක් නැත්නම් එයා දකින්නේ. බැඳීම් දුරු වෙන්නත් ඕන, දර්ශනය ගැන අවබෝධය තියෙන්නත් ඕන. නැන්ගුරන් ගන්නත් ඕන, නැව දිහත් කරන්නත් ඕන. ඒ කියන්නේ ගමන් කරන්නත් ඕන. නැන්ගුරන් ගත්ත පමණින් නැව යන්නෙත් නැහැ. නැන්ගුරන් ගන්නේ නැතුව දියත් කරාට නැව යන්නෙත් නැහැ. මෙන්න මේ දෙකම සිද්ධ වෙන්න ඕන. ඉතින් මෙතන ඉන්න පින්නතුන්ට ඒ පින්නතුන්ගේ මනසේ ස්වභාවයත් එක්ක එක එක ගැටලුවල හිර වෙලා ඉන්නේ. ඉතින් ඔබට ගැටලුවක් නොපෙනුනාට ඔබ තේරුම් ගන්න ඕන මල්ලඟ ගැටලුවක් තියෙනවා, අවබෝධය පත්තුන් නැත්තා. තියෙන්නේ ප්‍රශ්නෙමකක්ද නොතේරෙන එක. සමහරලාට රෝගාබාධත් තියෙනවනේ, මොකද්ද කියලා හිතාගන්න බෑ, ඒ අපහසුවක් තියෙනවා. නමුත් අපි තේරුම් ගන්නවා අපහසුවක් තියෙනවා නම් මේකේ මොකක් හරි ලෙඩක් තියෙනවා කියලා. ආන්න ඒ වගේ තමයි. අපහසුවක් තියෙනවා නම් මේකේ මොකක් හරි ලෙඩක් තියෙනවා කියලා තේරුම් ගන්න ඕන. සද්ධර්මය ඇසුරු කරනවා කියලා කියන්නේ සත් හටවන බව දුකට වේදානම්. මේ සද්ධර්මය තමයි බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මයම පමණයි ඒ දුකට බෙහෙත පිණිස පවතින්නේ. ඉතින් බොහොම ඥානවන්ත පුජ්‍යලේ කැඩියට ඥානවන්ත පුජ්‍යලේ කැඩියට ධර්මයට සම්බන්ධ වෙලා හොඳින් ඒ වෛද්‍ය උපදේශවලට සවන් දෙනවා. සවන් දීලා ඒ වෛද්‍ය උපදේශ පිළිපදිනවා. පිළිපැදලා තමන්ගේ හිතම තමන් සැහැල්ලු කරගන්න, නිදහස් කරගන්න. දැන් ඔයත් මෙන්න මේ ප්‍රශ්න වලට උත්තර දෙන්නකෝ. ඒ සිතෙහි හටගන්නා වූ බැඳීම් ඔබට සැප පිණිස පවතිනවද, දුක පිණිස පවතිනවද? දුක පිණිස පවතිනවානේ. ඒක ඔබ තුළින්ම ඔබ අවබෝධ කරගෙන තියෙනවද? විශේෂයෙන් මේක මතු පිටින් අපිට දක්වන්න බෑ. තමන්ගේ ගැඹුරු ආධ්‍යාත්මය බැඳෙන්නේ නේද? මෙහෙම දෙන්නෙක් ළඟින් හිටියයි කියලා බැඳිලයි කියන්න බෑනේ. ආධ්‍යාත්මික ප්‍රශ්නයක් නේද? බැඳීම් කියන්නේ ආධ්‍යාත්මික ප්‍රශ්නයක්. එහෙම නැතුව ඉස්සරහා සීට් එකේ දෙන්නෙක් ගියායි කියලා ඒ දෙන්න බැඳිලායි කියලා අපිට කියන්න පුළුවන්ද? සමහරවිට නන්නාඳුන දෙන්නෙක් වෙන්න පුළුවන්. බැඳීම් දුක පිණිස පවතිනවා. මේක හොඳට තේරෙනවද බලන්න ඔබට? නැත්තම් මේක තේරුම් ගත්තේ නැත්තම් බෑයා බැඳීම් සැප පිණිස පවතිනවා කියන ඥානයක් තිබුණොත් මිදෙයිද? හා කවදාවත් මිදෙන්නේ නැහැ. දුක්ඛ සත්‍ය කියන්නේ ඒකයි. බැඳීම් පවතින්නේ දුක පිණිස පවතිනවා. බැඳීම් පේමතෝ ජායති සෝකෝ. බලන්න බුදු වදන, රතියා ජායති සෝකෝ, බැඳීමනේ. තණ්හාය ජායති සෝකෝ. එහෙමනම් මුලින්ම ඒක ශෝකයක්. ඒක ශෝකයේ පිණිස පවතින දෙයක්. ශෝකයේ පිණිස පවතිනවා කියලා අපි අවබෝධ කරගත්තොත් තව තව ශෝකයේ රැස් වෙන විදියට වැඩ කරන්න ඕන. ශෝකය පිණිස පවතිනවායි කියලා හඳුන්වා දීමක් කරන්නේ ශෝකය නැවත නැවත පත් වෙන්නේ නැති වෙන විදියට කටයුතු කරන්න කියන එක. මේක දුක්ඛ නිරෝධගාමි ප්‍රතිපදාය බුද්ධ ඥානං. මේ දුක් නිරෝධ කරන ප්‍රතිපදාවේ ඥානෙ බුදුහාමුදුරන්ට තිබුණා. බුදුහාමුදුරන්ට පමණක් නෙමේ ශ්‍රාවකයන්ට තිබුණා. ඒ ධර්මය අවබෝධ කරගත්තන යමේ එයාටත් ඒක පිහිටනවා. ඒක බුදුහාමුදුරන්ගේ මුල්ම ඥානය තමයි. අපි ඒ අත්වලින් ගන්න අවිච්චින්නව ශ්‍රාවකත්වයෙන්. දැන් අපි තේරුම් ගත්තා බැඳීම් දුකයි. දුක නම් හලයුතුයි නේද? දුරු කළ යුතුයි, ප්‍රහාණය කළ යුතුයි. ඔබේ ගෙදර දුක උපදවන යමක් තියෙනවා නම් අපි කියන්නේ ඒක විසි කරන්න, ඒක අයින් කළා දාන්න. ඔබට ප්‍රයෝජනෙකුත් නැති, ගෙදරටත් කරදරයක් තියෙන මොනවා හරි දෙයක් තියෙනවා නම් ඔබ මොකද කල්පනා කරන්නේ? මේක අපි මේක අපි යකඩ බඩු කාර්යයට දෙමු. මේක අපි මේ නගර සභාවේ ටැක්ටරේට දාමු. වාහනයට දෙමු කියලා ඒක ඉවත් කරනවා. ඉතින් ඔබේ සිතෙහි දුක වෙනස පවතින දේ කියලා කියන්නේ ඉවත් කිරීමද සුදුසු. එහෙමනම් ඔබ තේරුම් ගන්න ඔබේ ජීවිතයේ ඔබ ඉවත් කළ යුතු දේවල් කොච්චර තියෙනවද කියලා තේරුම් ගන්න. මානසික වශයෙන් පිටින් මං කිසි දෙයක් අයින් කරන්න කියන්නේ නැහැ. දෙන්නෙක් එකට අල්ලලා ප්ලාස්ටර් ගහලා බැඳලා තිබ්බත් බැඳින්නේ නැහැ කියලයි මගේ අදහස. බැඳෙනවා නම් දෙන්න රටවල් දෙකක හිටියත් බැඳෙනවා. තේරුණාද? බැඳෙන්නේ නැත්තම් දෙන්නේ එකට තියලා පාස්ටර් ගහලා සෙලෝ ටේප් ගහලා තිබ්බත් බැඳෙන්නේ නැහැ. ඒක මේ බැඳීමට හේතු වෙන කාරණේ ගම් එක මෙහි තියාගෙන ඉන්නවා. එතකොට හැමතැනම තියෙන්නේ පුතජන හිත කියන්නේ ගම් එකක් වගේ එකක්, කාන්දමක් වගේ එකක්. එතකොට මේ කාන්දම් කාන්දම් මේ යකඩ කාන්දම් මේව ඇලෙනවා. ඒ සාධාරණයි. හොඳ නිර්වචනයක් තිබුණා මේට කලින් අපි මතක් කරලා තියෙනවා. සියලුම ධර්ම අවබෝධය කළ නොගත් සියලුම දෙනා මේ ලෝකේ කාන්තාවෝ කියලා. මොකක්ද එකෙන් අර්ථවත් වෙන්නේ? කාන්දම් කියලා මැග්නට්. ඒගොල්ලෝ ඇලෙනවා. ඇලීම තුල ගැටෙනවා. බලන්න ඔබත් මැග්නට්ද කියලා, කාන්දමක්ද කියලා බලන්න. ඔබේ සිතත් කාන්දමක්ද? ඔබත් කාන්දමක් නෙමේ නම් ඔබ කාන්තාවක් නෙමේ. පිරිමියෙක් වේවා, දැන් මේකට පිරිමි අය තමයි වැඩියෙන් තරහ වෙන්නේ. කාන්තාවට කාන්තාව කිව්වට එච්චර ගාණක් නෑ. පිරිමි අයටත් මේක කාන්තාවක් කියලා කිව්වම හොඳටම ඒගොල්ලන්ට හරි ජුවල් යනවා. තද වෙනවා මේකට. මටත් ඇත්තටම තද වුණා. මට දිරවන් නැති ප්‍රශ්නේ වචනෙම වුණේ ඕක. මම කියනකොට කියනවා ධර්මය අවබෝධ කර නොගත් හැම කෙනෙක්ම කාන්තාවක් කියනවා. ඒ කියන්නේ මටත් එක්කනේ කිව්වේ කියලා මට හිතෙනවා ඒ දවස්වල. ඉතින් දත් මිටි කාගෙන ඉන්නවා. අපි අර මමත්වයෙන් අපිට ඕනනම් පුළුවන් ධර්මය අතහැරලා යන්න. අපි දන්නවනේ ධර්මය අතහැරලා ගියොත් එහෙම පාඩුව කාටද? යන කෙනාට. අපි ඇවිල්ලා තියෙන්නේ ගුරුවරයාව මේට මොකුත් දෙන්න නෙමෙයි. ගුරුවරයගෙන් අපි යමක් ජීවිතේට අරගන්න. ඒ නිසා ඉතින් ගුරුවරයා පොළු පාරවල් ගැහුවා උහුලගෙන දරාගෙන අපි ඉන්න පුරුදු වෙනවා. තව වීරිය කරනවා ඒ කාන්තා භාවයෙන් නිදහස් වෙන. ඉතින් බලන්න ඔබත් තාම කාන්තා භාවයෙන් නිදහස් වෙලා තියෙනවද කියලා. මොන තරම් තද බල ලෝභ ද්වේෂ මෝහ එක්ක මෙහෙට ආපු පිරිස ඒවා අඩු කරගෙන අර හුදෙක් සම්මුති බෞද්ධයන් ළඟ ෘත සීල සමාදන් වෙන අය ළඟ මවාපාන සිල් මවාපාන ගුණගරුකකම් මවාපාන ඉවසීම් නැතුව ඇතුලේ යක්කු තියාගෙන පිටින් වෙසක් මූණු ලස්සනේව දාගෙන ඉන්නේ නැතුව හදවතින්ම නිදහස් වෙවී නිදහස් වෙවී කටයුතු කිරීම ගැන කිරීමට හිත හදා ගැනීම ගැන සන්තෝෂ වෙන්න ඕන. ඔබේ හිත අවබෝධ කරගන්න අමුතු ගවේෂණයක් අවශ්‍ය නැහැ. ඔබේ සිත අවබෝධ කරගන්න ඔබ කළ යුත්තේ විවෘතව බලා සිටීමයි. ඒ සමහර දාර්ශනිකයෝ කියලා තියෙනවා නිර්වස්ත්‍රව බලා සිටින්න කියනවා. ඔක වැරදි විදිහට තේරුම් ගත්තාම මිනිස්සු හෙළුවෙන් ගංගායිනි බලාගෙන ඉන්නෝ නිදාසේ. ඒ හෙළුවෙන් බලාගෙන ඉන්න නෙමෙයි මේ කියන්නේ. මොනවද මේ ඇතුලේ දෘෂ්ටි තමයි වස්ත්‍ර හැටියට සලකන්නේ. සංකල්ප තමයි වස්ත්‍ර හැටියට සලකන්නේ. අන්තගාමීත්වයන් තමයි වස්ත්‍ර හැටියට සලකන්නේ. ඇලීම් ගැටීම් තමයි වස්ත්‍ර. අන්න ඒ ආධ්‍යාත්මික වස්ත්‍ර ගලවලා නිර්වස්ත්‍රව බලා සිටින්න. බලන්න මොන තරම් ලස්සනද ලෝකේ කියලා. තමන් ගලවා සිටින්නේ තමන්ගේ පැත්තේ තියෙන දෘෂ්ටි ටික, සංකල්ප ටික, වාස්ත්‍ර ටික, පුරෝගත්තු දේවල්, බැඳගත්තු දේවල්. කින්තේ ජටාහි කින්තේ අජින සාරිය. මොකටද තොප්පි ජටා? අඳින ඇඳුම. දැන් කහපාටේ වැඳලා සමහර අය ලොකු ගෞරවණීය අය වෙනවා. සුදු පාට ලෝගු ඇඳලා සමහර අය ගෞරවණීය වෙනවා. කළු පාට ලෝගු ඇඳලා සමහර අය ගෞරවණීය වෙනවා. අභ්‍යන්තරං ගානම් බාහිරම් පරිපජ්ජසේ. අභ්‍යන්තරයේ මිනිස්සුන්ට පිරිසුදු වෙලා නැහැ. පිටින් සෝබනයක් විතරයි. එහෙම නැත්නම් රංගපෑමක් පමණක් විතරයි. බාහිරම් පරිපජ්ජසේ. බලන්න. එකෙන් පෙන්වුවේ අපි යම් යම් ඇඳගන්න දේවල් වලින්, නිර්මාණය කරගන්න දේවල් වලින් අපිට සාර්ථක මිනිසෙක් වෙන්න බෑ කියන එක. නිර්මාණය කරගන්න දේවල් වලින් සාර්ථක මිනිසෙක් වෙන්න බෑ. දහස්සේ බලන්න. දැන් ඔබ දෘෂ්ටිගත වෙලා මොනවා හරි හොය හොයා හිටියොත් මොකද වෙන්නේ? එහෙම මේක හොයලා හොයන්න බෑ. හොයලා හොයන්න පුළුවන් ඒ වුණාට හොයන එක නතර කරන්න එපා. හැබැයි මේක තේරුම් අරගෙන හොයන්න ඕනේ. නැත්නම් හරි දේ හම්බ වෙන්නේ නෑ. සොයන්න පුළුවන් ඔන්න රූපයක් තියෙන දෙයක් නම් අපිට හොයන්න පුළුවන්. රූපේ කොහෙන්ද හොයන්න පුළුවන්? ඇසක් තියෙන කෙනෙකුට රූපේ හොයන්න කිව්වොත් රූපයක් නම් හොයාගෙන ඉන්න පුළුවන්. රූපයක්, හැඩයක්, මොනවා හරි ලක්ෂණයක් නේද? වර්ණයක් වගේ දෙයක් ඇහැට ගෝචර වෙන ඉන්ද්‍රිය ගෝචර දෙයක් දුන්නොත් ඇස් තියෙන කෙනෙකුට ඔක හොයන් ඉන්න පුළුවන්. ශබ්දයක් ගැන, ස්වරයක්, තාලයක් ගැන හොයාගෙන ඉන්න කිව්වොත් හොඳට කන් තියෙන කෙනෙක් ඒක හොයන්න පුළුවන්. ඔය හොඳ සංගීතඥයන්ට එහෙමත් කියන්නේ හොඳ කනක් තියෙන අය කියලා. මොකද හේතුව එයාට මේ ප්‍රස්තාරය ලියලා අවශ්‍ය වෙන්නේ නැහැ. එයාට සංගීත නාදෙම්ම එයා දන්නවා මේකේ, ඔව් මේකේ ස්වර පද්ධතිය මෙන්න මේකයි කියලා කියන්න දන්නවා. ඒගොල්ලන්ට කියන හොඳ කනක් තියෙන අය කියලා. ඒ කියන්නේ ශබ්දය හොයන්න පුළුවන් ශබ්දයෙන් අන්න මෙන්න මේ ශබ්දේ මේ මෙතනින් එන්නේ කියලා හොඳ කනක් තියෙනවා ඒගොල්ලන්ට. පොර ශබ්දයක් වුණා නම් කණින් ඕක හොයන් එන්න පුළුවන්. දැන් නිවන ශබ්දයකුත් නෙමෙයි. ගන්ධ මේ වෙනකොට රටවල් රටවල් අතර යන අය එහෙම දන්නවා ඩියුටි ෆ්‍රී එකේ එහෙම තියෙන සෙන්ට් ස්වර්ග සුවඳ විලවුන් වර්ග කොච්චර තියෙනවද මං හිතන්නේ මිලියන ගාණක් ඇති ඒවයි එක එක දේවල් වල එක එක සුවඳ මහ බුදුමයි එක එක සුවඳවල තියෙන දැන් මේක නාහේ සුවඳක් වගේ දෙයක් නම් නිවන නිර්වාණය ඔන්න නාහේ මෙහෙස කරලා ඔක සුවඳ බල බලා ගිහිල්ලා මෙන්න මේක තමයි මට ගැළපෙන සුවඳ කියලා හදා ගන්නත් පුළුවන් එහෙම හදා ගන්නත් බැහැ කියනකෝ රසයක් නම් ලෝකේ රස බලන වෙනෝම රස්සාවල් තියෙන වෙනෝම රස්සාවල් තියෙන ඒගොල්ලෝ රස ටෙස්ට් කරන කට්ටිය ඉන්න ඔය ගුවන් යානාවල කෑම ඒ වගේම හෝටල් වල කෑම ඉන්නෝ රස බලන අය ඉන්නෝ ඒ වගේම රජුරු ළඟ රජවරු ළඟ ජනාධිපතිවරු ළඟ ඉන්නෝ රස බලන අය ඉන්නෝ ඒ රසයක් නම් නිවන ඔන්න දිවට හොයා ගන්නත් පුළුවන් ඔර ශරීරයේ ඉන්නුත් යම් යම් දේවල් දැනගන්න පුළුවන් දැන් අපිට ඇහෙනුත් දකින්න බෑ කනෙන් නාසයෙන් දිවෙන් ශරීරය දකින්න බෑ දැන් රෙද්දක තියෙන ගොරෝසු බව හෝ සිලිඳු බව ඒක අපි පාවිච්චි කරන්නේ මොකද්ද අන්න අපි අත ගන්නවා අත ගාලා අතේ අල්ල පැත්තෙන් තේරෙන්නේ නැත්නම් අපි අනිත් පැත්තෙන් අත ගාලා බලනවා කොහොමද මේක ෆීල් වෙන්නේ කියලා දැනෙන්නේ කියලා ආන්න එකෙන් අපි ස්පර්ශයනොත් හඳුන ගන්න. දැන් නිර්වාණයත් මොකක් හරි ස්පර්ශයක් නම් හැබැයි නිර්වාණය දැනෙනවා. ඒ දැනෙන්නේ ස්පර්ශ නැති බව දැනෙන්නේ. නමුත් අර ස්පර්ශයක් තුලින් හඳුනා ගන්න දිත්වේක ඝෂ්ඨනයක් එතන නැහැ. එතකොට ස්පර්ශයෙන් හඳුන ගන්න බැහැ. දැන් ඊළඟට අවසානයේ ඉන්නේ මේ මනසට සහ ඥාණයට තමයි ඊළඟට අපි එන්නේ. මනසට සහ ඥාණයට අපි එනවා. ඔන්න ලොකුම තැන උතන. දැන් ඔය තැන තමයි ගොඩක් අය අල්ලගෙන ඉන්නේ. මේ මනෝ විඥාණය අල්ලගෙන දැන් මේ මනෝ විඥාණයට මේ දේ කරන්න පුළුවන්ද? මොනවද මේ මනසින් කරන්නේ? මනස කියන්නේ මේ වගේ දෙයක්. අපි පොඩි කාලේ අපි මැටි වලින් හැමෝටම මැටි බෝලේ 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 දීලා ගුරුවරු කියන ඕගොල්ලෝ කැමති එකක් හදාන්න ඕකෙන් කියලා. තේරුණා නේද? ඔක හදන්න කියනවා. එතකොට ඒක එක මැටි බෝලෙන් එක එක්කෙනා මොකද කරන්නේ? හදනවා. ඕන කාර් එකක් හදනවා, බෝනික් එකක් හදනවා, හරකෙක් හදනවා, අලියෙක් හදනවා. ඕමම හදලා ඉතින් ගිරින් දුන්නාම එක එක්කෙනාට අපිට ලකුණු දෙනවා. ඉතින් මටත් ඔහොම මැටි බෝලයක් දුන්න හදන්න කියලා ඉතින් මට ඔච්චර මැටි ගාතේ ඉන්න බෑ. කලින් දවසේ හදපු ළමයේගේ මීහරකෙක් හිටියා. ඌව ගත්තා, උගේ කන් දෙක පොඩ්ඩක් ලොකු කරලා හොඬයක් ගහලා ගිනින් පෙන්නුවා. මට සෑහෙන ලකුණු හම්බුණා. ඉතින් කල්දර වෙන්න අවශ්‍ය කරන්නේ අර වගේ සරල ක්‍රම දිනව ලකුණු ගන්න නෙවෙයි. ඉතින් හරකා මම කෙලින්ම අලියේ බවට හොඬයක් දාලා පරිවර්තනය කරලා අලියා හරි ලස්සනයි හොඳයි අලියට ලකුණු හම්බුණා. මීහරකා අලියා කරා ශනිකෝම. ඉතින් නිර්මාණය කරන්න පුළුවන් මානසික කොච්චර දේවල් නිර්මාණය කරන්න පුළුවන්ද මැට්ටේ? ඕන දෙයන්නේ. ඒ පස තමයි ලෝකේ හැම නිර්මාණයක්ම කළා තියෙන නේද? ඔය යකඩ කියන්නේ මොනවද? පස්නේ. එතකොට මේ සිමෙන්ති කියන්නේ මොනවද? පස්. පස් නැත්තේ කොතනද කියලා ඒක ප්‍රශ්නේ නේ. හැමතැනම පස්. දැන් අපි ගත්තොත් මේ ලී ගත්තත් ඒත් පස්නේ පස්ස තමයි පරිවර්තනය වෙන්නේ. ඒ බීජ නියාමයත් එක්ක ඒකට ශරීරය ගත්තා මොනවද තියෙන්නේ පස්. ඒ පෙන්ගල්ල ගත්තාම ඇට නහර වැල් තිබුණා මේ ඉතින් පස් අලු. පුච්චල දානකොට අර උඩින් බලාගෙන ඉන්න කට්ටිය චිමිනී මන් දැක්ක මම ඔය ආදාහන තැන්වලට ගියාම තමන්ගේ අම්මා තාත්තා එහෙම නැත්නම් තමන්ගේ ඥාතිවරයා දාලා අරකට දැම්මට පස්සේ එතන ඉන්න බෑ බලාගෙන ඇවිල්ලා චිමිනීන් බලාගෙන ඉන්න උඩට යනවද කියලා දැකලා නැද්ද ඒක? කට්ටිය බලන් ඉන්නෝනේ සංවේගෙන් දුකෙන් මාත් බලාගෙන ඉඳලා තියෙනවා. අලු ටික උඩට වාෂ්ප ටික උඩට ශරීරයේ තියෙන දේවල් ටික ඔන්න උඩට යනවා. මේ මනෝධාතුවෙන් කරන වැඩ ටික තමයි අපි ඔන්න වැඩි ඔන්න උතර තමයි අපේ මේ ගොඩාක් මෙතෙන්ට එන ශ්‍රාවකයෝ ඔන්න දැන් හිර වෙන තැන බේරෙන්න බැරි වෙලා. මේ නිර්වාණ ධර්මය කියන්නේ ඇඳගන්න චිත්‍රයක් එහෙම නෙවෙයි. ඇඳගන්න බෑ චිත්‍රේ. කලබල වෙන්නත් එපා. එහෙම කලබල වුණයි කියලා ජීවිතේ එහෙම සාර්ථකත්වයක් ලබන්න බෑ. ඒකට මහ පුදුම කුසලතාවයක් තියෙන්න ඕනේ. දැන් මේ සමාජේ හැමෝම පෝසත් වෙන්න හදන්නේ. පෝසත් වෙන්න පුළුවන්ද? බෑනේ. හැමෝම වෛද්‍යවරු වෙන්න හදන්නේ. එහෙම පුළුවන්ද? ගොඩක් අය තමගේ පුතා තමගේ දුව වෛද්‍යවරයෙක් වෙනවට කැමති. ඉතින් වෙච්ච අය තමයි දන්නේ කන්න කට්ට නේද? මීට වැඩිය හොඳයි මේ පොඩි දිල්ලර කඩයක් දාගත්තා නම් කියලා. කවන්නේ සේවාවකුත් එක්කනේ හොඳයි. ඒ එහෙම කැමති වුණයි කියලා එහෙම වෙන්න බෑ. දැන් ඔබ ඔබ කැමති වෙනව හෙට මේ මහාන වෙලා ආනන්ද හාමුදුරුව වගේ බණ කියන්න කියලා. එහෙම වෙන්න පුළුවන්? එහෙම වෙන්න බෑනේ. ඒ නිසා අපි පොඩ්ඩක් ඒකට යන්න යම්කිසි ක්‍රමවේදයක් ගත යුතු මාර්ගයක් බොහොම සංසුන්ව තියෙනවයි කියලා එක තේරුම් යන්න ඕන, එක තේරුම් ගන්න ඕන. තේරුම් යන්නේ අත්දැකීම් වල ගිහිල්ලා ගිහිල්ලා තෙරපිලා තෙරපිලා ඒකෙන්ම බැටකාලා ඒකෙන්ම එයා අවබෝධ කරගන්න. මං හිතන්නේ ඒක හොඳයි. ඒක ස්ථිරයි. මොකද තමන්ම තේරුම් අරගෙන ආයි හැරෙන්නේ. එහෙනම් දැන් අපි මේ නිවන් දකින ක්‍රමේ, නිවන් දකින ශෛලිය, නිවන් දකින මොඩලය දැන් අපි හොයනවා නේද? අපි කිව්වට මම නෙමෙයි ඔයත් ඔය. බහුවචනයක් පාවිච්චි කළාට දැන් මේ නිවන් දකින මොකද්ද අපි ගන්න ඕන මූඩ් එක? ක්‍රමවේදය අනුගමනය කරන්න ඕන. ක්‍රියාව කර්මය, එහෙම නැත්නම් ඇක්ෂන් එක මොකද්ද? මේ නිවනක් අවබෝධ කරගන්න අපි ගන්න ඕන ඇක්ෂන් එක මොකක්ද? මොන විදියට මොන ක්‍රමයට මොන ඇක්ෂන් එකකින් බැලුවොත් නිවන පේනේද? මොන හොඳ උත්තරයක් කියන්න බලන්න. මොන දෘෂ්ටියෙන් පෙනේද කියලා අහුවාම තේරෙන්නේ නැහැ. මොන ඇක්ෂන් එකෙන් බැලුවොත් පෙනේද කියලා අහුවොත් තේරෙනවා. ඒ නිසා මොන ඇක්ෂන් එකෙන් බැලුවොත් පෙනේද? දැන් අපේ මිනිස්සුන්ට ෆීල් වෙන වචන කියන්න ඕන. දැන් අපේ පිටකොටුවේ හාමුදුරුව ගොඩාක් ප්‍රසිද්ධ වුණේ ඇයි? මිනිස්සුන්ට ෆීල් වෙන වචන තමයි පාවිච්චි කරන්නේ. එතකොට ඒක හොඳට දැනෙනවා මිනිස්සුන්ට. උන්වහන්සේ මේ නිර්වාණය ගැන නෙමෙයි කතා කරන්න, සමාජයේ තියෙන හරි වැරදි ගැන. දැන් නිර්වාණය ගැන කතා කරද්දිත් අපිට මේ සංවේදීව දැනෙන වචන කතා කරන්න ඕන. මේ පාලි වලින් කොච්චර කිව්වත් මේ කුසලයේ කුසලයේ කිව්වට සමහර අයට ඒකේ මීන් එක ඇතුලේ නැහැ. මොකද්ද කුසලයේ කියලාවත් තේන්නේ බලන්න කෙනවද කියලා මොකක්වත් එන්නේ. අකුසලයේ අකුසලයේ කිව්වට ඒක මොකද්ද කියලා තේරෙන්නේ. ඒක අපි දැනෙන වචනයකින් පාවිච්චි කරොත් යහපත් දැනීම සංවේදීතාවය, අයහපත් දැනීම සංවේදීතාවය කියලා වචනයක් හරි පාවිච්චි කරොත් ඔන්න පොඩ්ඩක් එයා හඳුන ගන්නවා. ඒ නිසා අපි බලාගෙන යනකොට පද පරමය තමයි මුළු රටේම කොච්චර බණ ඇහුවත් කියන හාමුදුරුවන්ටත් ඒක ෆීල් වෙලා කියන්නේ, අහන කෙනාටත් ඒක සැබෑ ලෙස ෆීල් වෙන්නේ නැහැ. ඒ නිසා ශාසනය පිහිටන්නේ කොහොමද කියලා ඇහුවොත් දැන් මේ රටේ ඇහුවනේ මේ සම්බුද්ධ ශාසනය පිහිටියද කියලා. ඔන්න මොකද්ද කිව්වේ? මේදු මහ රහතන් වහන්සේ නෑ කිව්වා. සම්බුද්ධ ශාසනය තාම පිහිටියේ නෑ කිව්වා. මේ රටේ අය ධර්ම අවබෝධ කරගෙන මේ රටේ භාෂාවෙන් බණ කියන විනය ධර්මය කියන සත්‍යයට පත් වුණාම තමයි මේ රටේ ශාසනය පිහිටියා කියන්නේ කිව්වා. නැත්තම් වෙහෙර විහාර හදලා මේව එකක් කරාම ශාසනය පිහිටියද කියලා හොව නෑ කිව්වා. මේක අවබෝධ කරගන්න ඕන. මේ රටේ භාෂාවෙන්ම මේ ධර්මයේ කියන තත්ත්වෙට හැදෙන්න ඕන කිව්වා. ආන්න ඒකයි හරියම වැදගත්. එතකොට ආනන්ද හාමුදුරන්ගේ බණත් ගොඩක් අය අහන්න හේතුව තමයි ආනන්ද හාමුදුරු මේ ලොකු පාලි සූත්‍ර ගෙනල්ලා පාලි පද නිර්වචන කර කර ඉන්නේ. නැතුව ඔබට හදවතට සමීප භාෂාවෙන් මොනවා හරි කතා කර කියන්න පුළුවන්. ඒක ඉංග්‍රීසි වචනයක් වෙන්න පුළුවන්, එයාට ඒක දැනෙන්නේ. එතකොට අපි ඉංග්‍රීසි වචනේ පාවිච්චි කරනවා. සිංහල වචනයක් වෙන්න පුළුවන්, සිංහල වචනේ පාවිච්චි කරනවා. කොයි විදිහටද ඒකේ මනුස්සයට දැනෙන්න කියන්න ඕන, ඒ වචනේ යාට ඒ භාෂාවෙන් ඒ ගුණයෙන් ඒ ලක්ෂණයෙන් ඒ ස්වභාවයෙන් ඒක කියන්න ඕන. කරුණාවෙන් කිව්වොත් ඒක කරුණාවෙන් කියලා තේරුම් කරලා දෙන්න ඕන. සැරෙන් කියන්න ඕන නම් සැරෙන් කියලා ඒක තේරුම් කරලා දෙන්න ඕන. දැන් මේ මනෝභාවයට බෑ නිර්මාණය කරන්න බෑ කිසිම ක්‍රමවේදයකට, ඇක්ෂන් එකකට ඉඳලා මේක තේරුම් ගන්න බෑ. මොකද මේ නිවන වැහෙන්නේ මේ තියෙන ඇක්ෂන් නිසා. නේද? ඔබ විවිධ ඇක්ෂන් වලට දාන්නේ, ක්‍රියාවන් වලට දාන්නේ කවුද? අධ්‍යක්ෂක, සහාය අධ්‍යක්ෂකාරි, අධ්‍යක්ෂකාරි ඉන්නවා. අධ්‍යක්ෂක හොඳට කැමරාව හදලා ඔය රංගන ශිල්පිනියන්ට එහෙම ඇක්ෂන් කිව්ව ගමන් මොකද කරන්නේ? දීපු දෙබස්තික කියලා රඟපාන්න ඕන. ඒ වගේම ඔබටත් ඔබේ ආධ්‍යාත්මය තුළ ඔය ඇක්ෂන් එකට ඔබව දාන්නේ කවුද? එතනත් ඉන්න එපා අධ්‍යක්ෂකවරේ. ඔබ තමයි නළුවා. ඔබේ මනස තමයි, ඔබේ විඥානය තමයි නළුවා. ඇක්ෂන් කිව්වහම රඟපානවා. ඇයි රඟපාන්නේ? එයාගේ ජොබ් එක. මේ ලෝකෙට ඉපදිච්ච සෑම මිනිස්සෙකගේම ජොබ් එක රඟපාන එක. කවුරු ඉදිරියේද රඟපාන්නේ? මාරයා ඉදිරියේ රඟපාන. ඔබේ අධ්‍යක්ෂකවරයා මාරයා. මාරයාගේ රැඟුම්. එනිසා මාර රැඟුම්. බෝධි මූලයේ බුදු භව ලබන්න වජිරාසනයේ මත වැඩ ඉන්න බුදුරජාණන් වහන්සේට විවිධ අන්දමින් බුදුරජාණන් වහන්සේ රංගණයට ලක් කරන්න හැදුවා. පණිවිඩ දුන්නා ඔබට සක්විති රජ වෙන්න පුළුවන් යන්න, ඒක රඟපාන්න කිව්ව මට බෑ. ලොකුම දේ දුන්නා ඒත් එපා කිව්වා. සොඳුරු දේ, ලස්සන දේ පෙන්නුවා, එපා කිව්වා. අමිහිරි දේ, බය දේ පෙන්නුවා, ඒකටත් සැලුන්නේ නැහැ. මෙතන පින්නතුන් යංගිසි කෙනෙක් ඉන්නවා නම් සොඳුරු දෙයට ලස්සන දෙයට හිත ඇලිලා ඒකට අන්තගාමී වෙනකොට කෙනෙකුට ධර්ම අවබෝධය කරගන්න ලේසි නෑ. ඒ වගේම දරුණු දෙයකට, ගොරෝසු දෙයකට, මරණයට බය කෙනෙක් ඉන්නවා නම්, තැතිගැන්න කෙනෙක් ඉන්නවා නම් එයාටත් ධර්ම අවබෝධය කරගන්න බෑ. මොකද මාරය ඇවිල්ලා මරණය කියන සංඥාව පෙන්නලා බය කරපු ගමන් දුවනවා. අව දසබිම්බර මාරය කියන්නේ මොකද්ද? බුදුහාමුදුරන්ට මරණය කියන එක දනවන්න හැදුවා. කඩු ඊතල දුනු අරගෙන පෙන්නවා. මාරය හත් දවසක් මහවැසි වැස්සුවා. උන්වහන්සේ ආධ්‍යාත්මය තුළින් නැගිච්ච විමුක්ති ලිංගය, විමුක්ති ලිංගය මේ මිනිස්සු හරි වචන මහ පුදුම විදියට පටු විදියට ගන්න. දැන් ඔය ශ්ලි මේ විශ්වීය ඥානීය විශ්වීය ඇස කියන එක මේ අක්කුන්ට තේරුන්නේ නැහැ. විශ්වලිංගය කියන්නේ මොකද්ද කියලා මුං හැදුවනේ ගල් ගෙඩියෙන් ලිංගය හදලා දැන් ඒක කිරිවලින් ආවනාව ඉන්නවා. තේරුණා නේද? එතකොට බුදුහාමුදුරුවන්ටත් මුත්තලිංග, මුත්තලිංග කියන්නේ කෙටි කරලා හදලා තියෙන්නේ විමුක්ති ලිංගය, ඥානය. විමුක්ති ඥානයෙන් මාර්යාගේ වැස්සට තෙමුන්නේ නැහැ මේ අක්කු හැදුවා මුත්තලිංග නාගරාජයා. වැහි බින්දුවක් වැටෙන්නේ නැති වෙන විදියට ආරක්ෂා කළා කියලා. ඒක විමුක්ති ඥානයකට කරන්න පුළුවන් දෙයක් මිසක්. මොකද බුදුහාමුදුරු බාහිර යුද්ධයක් නෙමේ කළේ, ආධ්‍යාත්මික යුද්ධයක් නේ. බාහිර වැස්සක් නෙමේ වැස්සේ, ආධ්‍යාත්මික වැස්සක් වැස්සේ. බාහිරිනුත් වහින් නැති වරින් වර. මොකද වහිනවනේ ස්වභාව ධර්මී. නමුත් මෙතන ආධ්‍යාත්මික මාර වැස්ස වැස්සේ ඒකෙන් විමුක්ති ඇසින් වහන්සේ නොතෙමී වාසය කළා. මං එතන බලාගෙනත් හිටියා. ඒ තැන් තැන්වලට ගිහිල්ලා වාඩි වෙලත් හිටියා. ඒ සස්සතේ ගත කරා කියන තැන් තැන්වලට ගිහිල්ලා එතන දැනෙන දේ සංවේදික කිසි කෙනෙක් විඳින්නේ නැහැ ජීවිතේ. දැන් මම ගිහිල්ලා බුද්ධගයාව දිහා බලාගෙන ඉසල තැනක් වහගෙන එතන සංවේදීව වැඩ ඉන්නකොට කට්ටිය ඇවිල්ලා අහනවා, "ඇයි හාමුදුරන්ට ප්‍රශ්නයක්ද? මොකක් හරි කලකිරිලාද? කෑම හොඳ නැද්ද අද උදේ? මේ නඩේ කෑම හොඳ නැද්ද?" කියලා අහනවා. ජීවිතේ විශේෂ ගවේෂණයක් කරන්නේ නැහැ මිනිස්සු. ගවේෂණය කරන කෙනෙකුට කරගන්න දෙන්නේ නැහැ. හරි සරල තැනක, නූගත් තැනක මිනිස්සු ගොඩක් වාසය කරන්නේ. ඒකට පේනවා මේ ලංකාවේ හරි මේ කියලා ඒ ප්‍රශ්නේ ගන්න එපා. ලෝතර බුදුහාමුදුරු සම්මුති වශයෙන් ඒ බුද්ධත්වයට පත් උනේ ඒ විජයශ්‍රී ජයශ්‍රී මහ බෝධින් වහන්සේ ළඟ, ඒ මධ්‍ය දේශයේ ඉන්දියාවේ මැද හරියේ තියෙන ඒ බුද්ධගයා ළඟ. එතන තමයි බුදුහාමුදුරු බුදු. එතන සාක්ෂි ඔක්කොම තියෙනවා. අර දුෂ්කර ක්‍රියාකන්ද තියෙනවා, ඔක්කොම තියෙනවා. ඉතිහාසයේ ඉඳලා මේ දක්වාම ඕම කතාවක් නැහැ. ඒ අනිත් එක හොඳයි, මෝඩිය කොච්චර ඉන්නවද කියලා මැන බලන්න. අනිත් එක මටත් ලංකාවේ තියෙන තැන් පෙන්නන්න. මමත් ගියා, මමත් බලන්න ගියා. මේ කිසි යථාර්ථයක් නැහැ. ඒක අපේ මේ රජ කාලවලදී හදපු දේවල් තියෙනවා. ඉතින් මම ඒ විහාරස්ථාන වලින් ගිහිල්ලා ආවම, ඒ සෙල්ලිපි වලින් ආවම, ඒ කියනවා මේක වලගම්බා රජුරුවන්ගේ, මේක ආවන්තිස්ස රජුරුවන්ගේ, මේ 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 කාලවල, මේ දුටුගැමුණු රජුරුවන්ගේ කාලේ මේක හදලා තියෙන්නේ, ඒවා කියනවා. සතියේන මනස තවුල් කරගන්න සමහර අය මේ ධර්මය අදාළ නොවන දේවල් මිනිස්සුන්ගේ ඔළුවට දාලා. දැන් හරි බුදුහාමුදුරු කොහෙ ඉපදුනත් ධර්මයට අදාළත්වයක් තියෙනවද ඒකේ? කිසිම අදාළත්වයක් නැහැ. බුදුහාමුදුරුව ඉතියෝපියාවේ ඉපදුනත් කමක් නැහැ, ඉන්දියාවේ ඉපදුනත් කමක් නැහැ, ලංකාවේ ඉපදුනත් කමක් නැහැ. ඒක සම්මුතියක්, ඒක ඉතිහාසයක්, ඒක ඉතිහාසඥයන්ට බාර දීලා අපිට කරන් තියෙන මොකද්ද? ඈ, අවබෝධයේ පිණිස මිනිස්යාගේ මනසේ තියෙන ලෝභ ද්වේෂ මෝහ දුරු වීම පිණිස අනුශාසනා කිරීම මිසක් මේ ලෝකෙ පටලවාගෙන කෑගහන එක නෙමෙයි. ඉතින් මම ওই තර්කයට මැදි වෙන්නෙත් නැහැ. මට නම් බුදුහාමුදුරු කොහේ ඉපදුණත් මගේ ශ්‍රද්ධාව මගේ ගෞරවය අඩු වෙන්නේ නෑ. බුදුහාමුදුරු එංගලන්තේ ඉපදුණත් කමන්නේ නෑ, ඇමරිකාවේ ඉපදුණත් කමන්නේ නෑ, තායිලන්තේ බුරුමේ වුණත් කමන්නේ, මෙහෙ වුණත් කමන්නේ නෑ. ඔය ජනප්‍රවාදත් එක්ක යන්න උදන ඕනේ නෑ. ලෝක පැටලෙමින් තියෙන ජනප්‍රවාදත් එක්ක ගියාම මෙහෙ මිනිස්සු කියන කතරගම දෙයියෝ වැඩි හිටිකන්නේ මෙහෙ හිටියයි කියලා. මැලේසියාවට ගියාම කියනෝ අර ගරුඩන් කියන තැනේ තියෙන ඒ විශාල පිළිරුවක් එහෙම හදලා තියෙන, ඒ මිනිස්සු කියන්නේ එහි හිටියයි කියලා. ඈ තව රටකට ගියාම මේ මිනිස්සු කියනෝ එහි හිටියයි කියලා. ඈ එක එක මේ ජනප්‍රවාදය වල තියෙන ප්‍රශ්න ඒව ගන්න එපා. දැන් අපිට මෙහෙම හොයලා නිර්මාණය කළා, ක්‍රියා කරලා එහෙම ලබන දෙයක් තියෙනවද? ක්‍රියාව තමයි අපි වහලා තියෙන්නේ නේ. ඒක තේරුණාද? අපේම බැලීමේ ක්‍රියාව, විමසීමේ ක්‍රියාව, ඈ යමක් ලබා ගන්නට තියෙන කැමැත්තේ ක්‍රියාව, යමක් ලබා ගන්න තියෙන කැමැත්තක් තියෙනවා නම් ඒ ඕනම දෙයකට කියන්න පුළුවන් තණ්හාව. ඒ කියන්නේ එකකට එකක් බඳ ගන්න තියෙන කැමැත්තකට කියනවා තණ්හාව. දෙකක් එකට එකක් හා කරගන්න. දැන් භෞතික වශයෙන් ගත්තත් තණ්හාව කොතන තියෙන්නේ? හා කරගන්න තැනනේ නේ. ඒකට තමයි අපි තණ්හාව කියන්නේ. දැන් එතකොට අපි යම් කිසි දෙයක් දැන් නිවන හරි බඳ ගන්න කැමැත්තක් තියෙනවා නම්, හා කර ගන්න කැමැත්තක් තියෙනවා නම් මොකද්ද එතන? ඈ තණ්හාව. එකට එක බඳ ගන්න බලනවා. ද්විතීයක බැඳීමක්ද නිවන කියන්නේ? නෑ, මේ ලෝකේ තියෙන අනිත් ඕනම දෙයක බැඳීම තියෙන කොතනද තියෙන්නේ? ද්විතීයක බැඳීම. කවුද ද්විතීය? මම මගේ, මම මගේ ධනය, මම මගේ ස්වාමියා, මම මගේ බිරිඳ, මම මගේ දරුවෝ, මම මගේ මිත්‍රයෝ, මම මගේ රැකියාව, මම මගේ වංශය, මම මගේ ජාතිය, මම මගේ ආගම. ද්විතීයක බැඳීම තමයි ලෝකේ තියෙන්නේ. එතකොට නිවන ද්විතීයක බැඳීමක්ද? අවබෝධයෙන් බලන්න, ඔබට තියෙන අවබෝධයෙන් උත්තර දෙන්න. ඔබට තියෙන අවබෝධයෙන් ඔබ මොකද හිතන්නේ? නිවන යනු, නිවන අවබෝධය යනු ද්විතීයක බැඳීමක්ද? නෑ. එහෙමනම් ඔබ මොකද කරන්න ඕන? ද්විතීයෙන් සෑම විටම නිදහස් වෙන්න ඕන. ද්විතීයෙන් නිවන් දකින්න බෑ කියලා දන්නෝ, ඒ වුණාට ද්විතීයෙම යා ඉන්නෝ. එතකොට වැඩි මොකද වෙන්නේ? ඒක හරියන්නේ. ඒක හරියට අර මේ ඩෝප් එක ගගහ ඩෝප් කාරයෝ ඩෝප් එක ප්‍රතික්ෂේප කරනවා වගේ. ඈ දවසක් ඩෝප් කාරයෙකුට මම මේ බීමේ ආදීනව කියන්න ගියපු ගමන් මම දැනගත්ත ඩෝප් කාරයා මම මේ යන්නේ බීමේ ආදීනව කියන්න කියලා. මිනිහා කියාගෙන කියන්නේ මේවා බොන්න හොඳ නැහැ, මේවා මොනවද අපේ හාමුදුරනේ, මේවා නිකන් මේ මල මුත්‍රා වගේ, මේ බලන්න මේවා බීලා මිනිස්සු විනාශ වෙනවා නේද? වෙරි වෙලා පාරවල් වල වැටෙනවා, ලෙඩ වෙනවා, බකුගඩු දිය වෙනවා, මැරෙනවා. මේ ඔක්කොම මිනිහා කියාගෙන ගියා. කවුද කියාගෙන ගියේ? ඩෝප් කාරයා. එතකොට මං කල්පනා කරා දැන් මට කියන්න බණක් ඉතුරු වුණේ නැහැ. මිනිහා ඔක්කොම දන්නවා. වැඩේ කරනවා. දැන් දිත්තේ නිදහස් වෙන්න ඕන කියලා දන්නවා. ඩෝප් කාර්ය කොයිද ඉන්නේ? මෙන්න දිත්තේ ඉන්නවා. තමන්ගේ හිතේ තියෙන ගැඹුරේ තියෙන කෙලෙස් හංගලා අපි මේ පිටින් කොච්චර ඒකාග්‍රතාවයක් ලැබුවත් වැඩක් නැහැ. ඒක නිකන් අරියට කළු කපුටෙක්ගේ සුදු පේන්ට් එකක් ගන්නවා. කොහොමද? බැලූ වැල්මට කපුටා සුදුයි. කොණ්ඩේ තඹ කරනවා වගේම බැරියවකට පේන්ට් කරන්න නේද? කොණ්ඩෙ කළු කරනා වගේ කපුටක සුදු කරනවා. හැබැයි කපුටට හම්බෙන පැටව සුදු වේද? සුදු වෙන්නේ නැහැ. පැටව සුදු වෙන්නේ නැහැ. ඇයි ඒ? කපුට කළු නිසා. එතකොට ඔබේ මනස ඔබ පිටින් පේන්ට් කරගන්න කෙනෙක්ද කියලා බලන්න. මේ මනස පිටින් පේන්ට් කරගන්න කෙනෙක්ද? එහෙම කරන්න එපා. ඔබ ඇතුළතින්ම සුදුවන්න, පිටින් පේන්ට් කරන්න එපා. ඒ කියන්නේ ඇතුළත මනස හංගලා පිටින් ඔබ මොනතරම් සද්භාවයේ කෙනෙක් වෙන්න ගියා වැඩේ ගැලපෙන්නේ නෑ, වැඩේ හරියන්නේ ඒසා. අර ගැඹුර තියෙන මනස එළියට ඇදලා ගන්න, හංගල තියෙන පෙට්ටකම් ගන්න, අහුමුළු වල තියෙන කුණු ඇදලා ගන්න එළියට. ඊදැර හැමදාම අතු ගෑවත් ඉඳලා හිටලා බලන්නකෝ, අහුමුළු වල තියෙන වදින්න යන්නකෝ බලන්න. හංගල තියෙන තැඟලද බලන්නකෝ කුණු. අපිට හැමදාම පේන ටිකයි, ප්‍රදර්ශනයට අවශ්‍ය ටිකයි විතරයි මොප් කරලා පිරිසිදු කරලා තියන්නේ. අප්‍රකට තැන් පිරිසුදු වෙන්නේ නෑ සම්මුතිය. ඒ වගේ තමයි මනසෙත්. මේ ප්‍රදර්ශනයට අවශ්‍ය ටික තමයි හොඳට පිරිසුදු කරලා තියාගෙන ඉන්නේ. දැන් දැක්ක නේද, හුදු මනස නිකන් තිරප ගැනීමක් නෙමෙයි කරන්න තියෙන්නේ. ඇත්තටම ඔබේ මනසේ තියෙන ගැඹුරේ තියෙන අව්‍යාජ ලෙස ඔබේ කුණු සොයා යෑමේ වැඩපිළිවෙලක් තියෙන්න ඕන. අව්‍යාජ ලෙස කුණු සොයා යෑමේ වැඩපිළිවෙලක් තියෙන්න ඕන. හැබැයි කුණුගොඩ ලොකු නම් ඒක එළියට ගත්තොත් ගඳ ගහයි කියලා බය වෙනවා. ඔච්චර ගඳ ගැහුවත් ඒ කුණුගොඩ එළියට ඇදලා දාන්නම වෙනවා. ඒකට බයේ ගිහිල්ලා හරියන්නේ නෑ. ඒක නම් මාර්ගයේ මාර්ගයේම යන්න සිද්ධ වෙනවා කොච්චර බියකරු වුණත්. දැන් බාහිරින් ගඳක් ආවම ලේසිම වැඩේ මොකද්ද? ටග්ගල කරන වැඩේ මොකද්ද? නාහි වහගන්න එක. එතකොට අපේ භාවනාවත් නාහි වහගන්නවා වගේ වැඩක්ද? ඒව තමයි වෙන වෙන භාවනාවල් වල තියෙන ඒ වගේ වැඩක්. දැන් ආධ්‍යාත්මික කුණු ටික පේනවා. ඒ කුණු ටික කෙලීම අවධානය යොමු කරන්න නැතුව වෙන අරමුණකට ගන්නවා. අරමුණකට අරගෙන ඒ අරමුණ කියෝ කියෝ හිත හිතා ඉන්නවා. හරියට ඒක නාහි වහ ගැනීම හා සමානයි. අර හිතේ තියෙන ප්‍රශ්න ටික හොම තියෙනවා. අපි නාහේ හරි කොහේ හරි හිත තියාගෙන ඒ අරමුණත් එක්කම යනවා. අරව අමතක කරලා දාලා ඒක හරියට නාහේ වහ ගන්නවා වගේ වැඩක් ගඳක් ආවම දැන් කරන්න තියෙන නාහේ අරගෙන කුණු සොයා යන්න, ඉව කර කර හොයා යන්න, සොයා ගිහිල්ලා 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 කොහොම හරි හොයා ගන්නවා. හරි වැඩ වෙනව සමහරලාට මේ බාහිරවත්. දවසක් මටත් එහෙම දෙයක් වුණා. තාම දරුණු ගඳක් එනවා කාමරේ. ඉතින් මම පෙරලල හොයනවා හොයනවා හොයාගන්න බෑ. ඊට පස්සේ සිවිලිම උඩත් බලනවා හොයනවා හොයනවා හොයාගන්න බෑ. දැන් මේක හරි ප්‍රශ්නයක්. පස්සේ මං නාහි දැන් වහගෙන හිටපු එක අතහැරලා නාහි ප්‍රයෝජනෙට ගත්තා. දැන් ඊට පස්සේ මං හැමතැනම ඉඹ ඉඹා යනවා. මෙලයි මෙලයි යනකොට වැඩියෙන් ගඳ එන තැන්වලදී මම පොඩ්ඩක් ඒ වටපිටාව සර්ච් කරනවා. ඉතින් ඔහොම බිත්ති දිගේ පවා ඉඹ ඉඹ යනවා. ගියාම එක තැනකට ගියාම ස්විච් එකක් ළඟ වැඩිපුර ගඳක් එනවා. ආයි බැලුවාම අන්න එතනින් තමයි එන්නේ මේ ගඳ කියලා තේරුණා. හිතා ගන්න බෑනේ ගැලෙව ස්විච් එක. මේ ලයිට් දාන ස්විච් එක තියෙන. ගලවල බැලුවා මොකද වෙන්නේ? මේ හූනෝ වගේක් අර බටේ දිගේ රිංගලා ඇවිල්ලා අර අතෙන් දැවිලා යන්න බැරුව එතන කරන්ට් එක වැදිලා ඒ සත්තු මැරිලා දෙන්නේ තුන්දෙනෙක් එකට මැරිලා උන්ව කුණු වෙලා ගඳ ගන්නවා. දැන් කොහොමද වැඩේ? නායි වහගෙන හිටිය ටික දවසක් වැඩේ හරි ගියේ නෑ. උඩ යට හැම තැනම බැලුව හොයාගන්නත් බෑ එකපාරට. ඔය වගේම තමයි ඔබේ හිතේ ප්‍රශ්නෙත් එහෙමයි. ඊට පස්සේ ඉව ගන්න ඕන. ඉතින් මං ඇඳම් පල්ලේ බැලුවා, හැම තැනම බැලුවා, සිවිලිම උඩ බැලුවා, හැම තැනම බැලුවා. දැන් ඊට පස්සේ වැඩි හරියන්නේ නැහැ. ඉස්සර නාහි වහගෙන තමයි වැඩේ කරේ. නාහි වහගෙන ඕක අහුන්නේ නැහැ. ඊට පස්සේ නාහි ප්‍රයෝජනෙට ගත්තා. අමාරුවෙන් හරි ප්‍රයෝජනෙට අරගෙන මෙන්න අල්ලගත්තා. නොහිතන තැනක නොසිතන තැනක තිබුණා මේක. ඔන්න ඔය ප්‍රශ්නේ ආධ්‍යාත්මිකව සිද්ධ වෙනවා. සමහරලාට තමන්ගේ කුණු ගොඩ තියෙන තමන් නොසිතන තැනක. ඉතින් මේක කාට හරි කෝල් කරලා කියලා වැඩක් තියනවද? දැන් මං කාට හරි උන කෝල් කරන ලොකු හාමුදුරනේ මේ ගඳක් එනෝ කුටියේ මොකද කරන්නේ? ඉතින් ලොකු හාමුදුරුගේ ඔ හොයනෝ ටික. ඉතින් මලත් කෝල් කරලා කියන හාමුදුරනේ නිවන් දකින්න තාම බැරි වුණා නම් මේ මොකද? ඉතින් මං කියනවා හොයන්න ටික. ඉතින් හොයනෝ ඒත් හම්බෙන්නේ නැහනේ. ඉතින් ඔ හම්බුන්නේ නැති වුණාට ඕක ඇති ඔතනම කොයි වාරේ. තා ටිකක් හොයනවා. ඒ කොච්චර හෙව්වත් හොයන්න පුළුවන් හැමතැනම හෙව්වනේ. සිවිලිමෙත් හෙව්වා, වටපිටාවෙත් හෙව්වා, ඇඳම්පල්ලේ ඔක්කොම හෙව්වා, තියෙන ඔක්කොම කබඩ එළියට දාලා බැලුවා, අයින් කරලා බැලුවා, ඒත් නැහැනේ. ගඳ එනවද? ඔව් ගඳ එනවා. එහෙනම් ඇති. ඒ කියන්නේ තව හොයන, ඔව් තව හොයන, ගඳ යනකම්ම හොයනවා කියලා කියන්නේ තමයි වෙන්නේ. තේරෙනව නේද? දැන් ඔබටත් ඔබේ ඒ ප්‍රශ්නේ තියෙනවා නම් නිකන් කම්බලේ අත තියාගෙන නැතර වෙන්න එපා. ආයෙත් දෙන උපදේශය මොකද්ද? කොයිව හරි ඇති ප්‍රශ්නේ හොයාගන්න. නොහිතන තැනකම ඇති. දැන් බලන්න කවුරුත් එකපාරට හිතන්නේ නැහැ නේ මේ ලයිට් ස්විච් එකක් ඇතුළේ මෙහෙම සිද්ධියක් වෙලා එතන සතුන් මැරලා හිතරින් ගඳේනවා කියලා හිතෙන්නේ නැහැ එකපාරට. මොකද ස්විච් එකක් දැන් සාමාන්‍යයෙන් ආවරණය වෙලානේ හොඳට තියෙන්නේ. නමුත් ඒක හිතන්න බැරි විදිහට උඩ බටේ ඉඳලා පහළට මේගොල්ලෝ ආවා. ඇවිල්ලා ස්විච් එක ළඟ හැරෙන්න බැරුව යන්න බැරුව එතන බලන්න. ඒ වගේ අපේ හිතලත් අපිට හිතන්න බැරි තැනක අපේ කුණු තිබුණා. මගේත් කුණු එහෙම එක එහෙම කුණක් තමයි තිබුණේ. මට හිතන්න බැරි තැනක මගේ කුණු තිබුණා. ඉතින් ගුරුවරයා පෙන්නුවා අප්‍රතිහත ධෛර්යයෙන් ධර්මයේ බැලුවා. දැන් එහෙම අතහිත දෙන්නත් පුළුවන්කම තියෙන්නේ අවසාන පඩියට දෙකට ආවොත් විතරයි. නැත්තම් අතහිත දෙන්න බැහැ. දැන් ඉහළ වෛද්‍ය දැනුමක් තියෙන ලෝකයේ තියෙන වෛද්‍යවරයෙක් ලංකාවට එනවා. ඒ විශිෂ්ට වෛද්‍ය සිද්ධාන්තයක් උගන්නන්න පුළුවන්කම තියෙන්නේ මොන වගේ කෙනෙකුටද? වෛද්‍ය ශාස්ත්‍රයේම ඉන්න විශිෂ්ටයෙකුටනේ. එයාට එක වචනයෙන්, එක නමෙන්, අකුරු දෙකෙන්, කෙටි අකුරකින් මේක කියලා මේක පැහැදිලි කරන්න පුළුවන්. කාට හරි මේ විශිෂ්ට මහාචාර්යවරයාට, වෛද්‍යවරයාට හම්බ වෙන වෛද්‍ය උපාධියක් තියා මොකක් හක් කරේ නැති ඈ තුවාලයකට බෙහෙත්වත් දාපු නැති මිනිස්සේ තර වෛද්‍යවරයා මොකද වෙන්නේ? එයාට පුළුවන් ද කොච්චර වෛද්‍ය ඥානයක් තිබුණත් අර මිනිස්සට ඒක උගන්නන්න බැහැ. මේකත් එහෙමයි. සද්ධර්මයේ තුල මහා ප්‍රකටතාවයක් ඔබ දිනු කරගෙන දිනු කරගෙන ගිහිල්ලා පරිචයක් පරිපූර්ණත්වයක් ගොඩනගා ගනිමින් ඔබ ඉන්නවා නම්, ගොඩනැගිලා තියෙනවා නම් නහයි. එතකොට මේ පුංචි වචන දෙකකින් තුනකින් එයාට ඒ වචන දෙක තුන තේරෙනවා. අනිත් එක අපි හිතුවොත් මේක හරි සරලව බොහොම ඉක්මනින් බොහොම මේ ඉගෙන ගන්න පුළුවන් දෙයක් කියලා එහෙම හිතුවොත් එහෙම ඒක හරියට අපි ලඝු කිරීමක්, කෙටි කිරීමක්. මේක සම්පූර්ණයෙන් හිස බූගාලා කහ සිවුරු ඇඳගෙන පාත්‍ර අරගෙන වැඩම කළා මේ පස්සෙන් ඉඳගෙන තේරුම් ගන්න ඕන දාමක් ඔබට ලැබිලා තියෙනවා. ඔබේ වෘතිය තුල ඉද්දි, රැස්සාව තුල ඉද්දි, gedara ඉද්දි ඔබට තේරුම් ගන්න. එතකොට ඔබ කරපු කැපවීම අතර බලනකොට රහතුන් වහන්සේලා, මාර්ගඵලලාභීන් වහන්සේලා, උන්වහන්සේලා කරපු ඒ කැපවීම අතරත් එක්ක ගලපනකොට බොහොම පොඩි කැපවීමක් පමණයි ඔබ කරලා තියෙන්නේ. බොහොම පුංචි කැපවීමක් කරලා තියෙන්නේ. බෝසතාණන් වහන්සේ කරපු කැපවීම ඒක ඉතින් අපිට කියන්න පුළුවන් කම නෑ. ඒ තරම් මහා මෙරක දුක් විඳ මේ සත්‍ය අවබෝධ කරගන්න. එහෙව බුදුහාමුදුරන්ටත් ලෝකේ නිගා දෙන මිනිස්සු ලෝකේ ඉන්නවා කියලා කිව්වහම මහා පුදුමයිනේ නේද? කරපු වරදක් නෑනේ. ලෝකේ කිසිම ජාතියකට, කිසිම ආගමකට, කිසිම වර්ගයකට කරපු අහිතක් නෑ මේ බුදුහාමුදුරුවෝ. නමුත් වෛර කරන පිළිම කඩනෝ, බෝම්බ දාලා පුපුරවනෝ. මොකද වෙන්නේ? එවැනි ආගම් වලට අපි කවුරුත් එකයි කියලා හිතන්නේ නැතුව බුද්ධ ශාසනය ආරක්ෂා කිරීම සඳහා තේරෙන භාෂාවෙන් උත්තර දීමට බෞද්ධයා සැදී පැහැදී සිටිය යුතුයි. මොකද හේතුව ලෝකේ විද්‍යාව ජයගත යුතුයි. අපේ බෞද්ධයෝ හිතාගෙන ඉන්නේ යහපත් මිනිහා ගුටිකා යුතුයි, අයහපත් මිනිහා සදා වැජ බිය යුතුයි කියලා. එහෙම නේද හිතන් ඉන්නේ? දැන් මට හාමුදුරු මට ඇවිල්ලා කවුරු හරි බයිනවනම් මෙතන ඉන්න බොහෝ දෙනෙක් හිතාගෙන ඉන්නේ හාමුදුරු බැනුම් අහගෙන සද්ද නැතු වෙන්න ඕන. ඒ මිනිහා බැනලා ගියාට කමන්නේ. හාමුදුරන් ගැහුවෝ හාමුදුරු ගුටි කාගෙන ඉන්න ඕන. හාමුදුරු ගේ කුර ගැලපෙන්නේ. හාමුදුරු නැගිටලා ගැහුවොත් අර හාමුදුරු ගැහුවයි කියන එක විතරයි ඒක බලන්නේ. ඉතින් මහරි අජූව දනක ඉන්නේ බෞද්ධයන්. ඒකට කියන්නේ හීනමානය කියලා. හීනමානයේ තියෙන අයටත් නිවන් දකින්න බෑ. ඔතන හීනමානෙන් ওই විදියට නෙමෙයි සාධාරණත්වයේ තෝර ගන්නේ නේ. ඊට වඩා ඉහළ පරාසයකින් ඒක තෝරගන්න ඕන. එනිසා ඒ හීනමානෙන් පෙරලිච්ච සතපිච්ච සංඝයා වහන්සේලා සහ බෞද්ධයෝ ඉන්න රටක තමයි තම ජාතියත් තම රටත් තම වර්ගයත් සම්බුද්ධ ශාසනයත් ඒකේ ප්‍රයෝජනයත් ඒ මිනිස්සුන්ගේ බැලව ආත්මයත් ඒ මිනිස්සුන්ගේ ජීවිතය තුළ තියෙන අවශ්‍ය කරන සම්තෘප්තියත් සියල්ල නැති කරගෙන තියෙනවා. අපූරු ඥානනයක්, අපූරු ඉලක්කයක්. සද්ධර්මයේ අවබෝධය කියන්නේ අපූරු ඥානනයක්, අපූරු ඉලක්කයක්. සත්වයෙක් පුජ්‍යලයෙක් හැටියට දියුණු වෙන්න පුළුවන් නිර්මාණශීලී වෙන්න පුළුවන් තරම් ලෝකයේ දෙයක් අපිට ලෝකයේ මිනිසාට ලෝකයෙන් උගන්වන්න ලේසි. එහෙත් මේ ඉගැන්වීම සත්වයේ පුජ්‍යලයෙක් ආත්මයක් ඉන්නවයි කියන තැනින් කරන ඉගැන්වීමක් නොවන නිසා මේක අති ගම්භීර, අති ආශ්චර්යාත්මක, මහා අද්භූත ධර්මයක් බවට පත් වෙනවා. මොනම දෙයකටවත් බය නැති, එඩිතර බවක් තියෙන, ආරද්ධ වීරියක් තියෙන, සතර සම්‍යප්පදානය තියෙන, අර ඉන්ද්‍රිය ධර්මය හොඳට ප්‍රබලව ශ්‍රද්ධා, විරිය, සතිය, සමාධිය, ප්‍රඥා බලය ඉස්සරහට ඇති කරගත්ත මිනිස්සෙකුට බිඳගෙන යන්න පුළුවන් හිතක් තියෙන කෙනෙකුටම ජීවිතේ අවබෝධ කරගන්නයි පුළුවන්කම තියෙන්නේ. ගොඩාක් දෙනෙක් ආත්ම සෙනෙහයට හරි ලැදි. ඒ කියන්නේ මැරෙන්න බයයි. හැබැයි දන්නෝ ඒක හරියට තමගේ ගැඹුරු මනස දන්නේ නැහැ. පිටමොලේ දන්නෝ මිනිස්සු මැරෙනවා කියලා. ඒ වුණාට බලන්න ඔක ආධ්‍යාත්මයේ තේරුම් අරන් තියෙනවද කියලා. දොස්තරවරුවත් තේරුම් අරගෙන තියෙනවද බලන්න. මරනවා කියලා තේරුම් අරගෙන නෑ. යාගේ ආධ්‍යාත්මික මනසේ හා තේරුම් ගන්නෑ. එහෙමනම් මොකද්ද මේ වෙලා තියෙන්නේ? අපේ ආධ්‍යාත්මික සිත අවබෝධයට අපි පත් කරන්න ඕන. පිට අපි මොලෙන් අවබෝධයට පත් වුණාට වැඩක් නෑ. අපේ ආධ්‍යාත්මික සිත ධර්මයේ බාර ගන්න ඕන. ආධ්‍යාත්මික සිත ලේසියෙන් ධර්මය බාරගන්නේ නැහැ. 100%ක් ප්‍රත්‍යක්ෂ වූ සාධක ඉදිරිපත් කරමින් යාව ලිහිල් කරන්න ඕන. මායයා තමයි සියලු රැවටීම් කරන්නේ, සියලු නිර්මාණ කරන්නේ. හැබැයි එයාගේ නිදහස් වෙන්න අපිට පුළුවන්. අපි නිවැරදිව නිස්සාරත්වය නිවැරදිව ලෝකයේ තියෙන මේ ගැටලුව මාරයාට පැහැදිලි කරලා දීලා තමයි අපිට නිදහස් වෙන්න පුළුවන්. ඒ සොඳුරු විදර්ශනාවේ දෙන්න විනාඩි 10ක පමණ කාලයක් අමුතු දෘෂ්ටියකට අමුතු ශෛලියකට යන්න එපා. ඔය යන විදිහටම යන්නත් බග බලා ගන්න. විදර්ශනා කරන්න ගියපු ගමන් වෙනවම ශරීරය තදාගෙන වෙනවම දෘෂ්ටියකටත් ඇවිල්ලා ආහි වැඩේ පටන් ගන්නවා. එහෙම යන්න එපා. ඔය යන විදිහටම යන්න. කන පිට ගහලා බලන්න. මනස මොකද තත්ත්වය කියලා. ගොඩාක් භාවනාවල් වල වාගේ දත් මිටි කාගෙන භාවනා කරන්න උවමනාවකුත් නෑ. අපි දන්නවා සමත භාවනාවල් වල යෙදෙද්දී අර යටි සිතින් එන දේවල් මැඩ පවත්වන්න මෙයා කරන්න මොකද්ද? දත් මිටි කාගෙන වීරිය කරනවා. එහෙම කරලා මේ මනස සංසුන් කරන්න පුළුවන් කම නෑ. ඒකට හරියට අර ළමයි හදන්න, ළමයින්ගේ ප්‍රඥාව දියුණු කරන්න නැතුව මෝඩ අම්මල තාත්තලා ඉන්නෝ, පොළු වලින් ගානෝ, වේවැල් වලින් ගානෝ, ගස් බැඳලා තියනෝ, දිමි කොටු දානෝ, එහෙම ඉන්නව නේද කට්ටිය? ඉන්නවා. ඒ කියන්නේ ඒ ළමයාගේ ප්‍රඥාව දියුණු කරන්න ඒ මව්පියන්ට ප්‍රඥාවකුත් නෑ. එතකොට මොකද කරන්නේ? පොළු වලින් ගහලා හදන්න පුළුවන්ද කියලා බලනවා. ඒ වගේම ඔබ ඔබේ මනසට දඬුවන් දීලා දන්වැල් දාලා පොළු වලින් ගහලා හදන්න වෙන්ට ඕනේ. ඔබේ මනස අභියස මෙයාව පොළු වලින් ගහලා හදන්න පුළුවන්ද නෙමෙයි, මෙයා බොහෝම සංසුන් අවබෝධයෙන් හදන්න පුළුවන් කෙනෙක්. හැබැයි අමාරු වැඩක් නේ. ටිකක් අවබෝධයෙන් යමක් කියලා දෙන්න ඒක හරි අමාරු. බොහොම කල්පනා කරන්න ඕන කෙනෙක්. අපි බලමුකෝ මෙතන මේ චුට්ටෙක් ඇවිල්ලා ඉන්න චුට්ටගේ අවබෝධය කොයි වගේද කියලා. පොඩි එකනේ නේද? එන්න බලන්න පොඩි පුතා, එන්න ඉස්සරහට. මෙයා මේ ඕස්ට්‍රේලියාවේ චුට්ටෙක්. මේ මෙහෙ ඇවිල්ලා ඉන්න මේ ටික දවසකට නේද? ඉතින් පුතා කොහොමද? ඔන්නම ස්විච් එක ඔන් කරගන්න. ස්විච් එක තියෙනවා නෑ. ස්විච් එක යට ආන්. ඉතින් කොහමද? හොඳයි. තාටික ළඟට ගන්න, අතට ගන්න මයික් එක, අතට ගන්න, කට ළඟට ගන්න. ආන්න ආන්න. ඉතින් හොඳයි. දැන් පුතත් බණ අහනවා නේද? ටිකක් අහනවා. අපි සිංහල තේරෙනවනේ නේ? තේරෙන්නේ? තේරෙනවනේ, ටිකක් තේරෙනවනේ. ආයි. දැන් ඔයාට ඔයා ගැන මොකද හේගල තියෙන්නේ? මම කියන කෙනා ගැන නේද? I am කියලා කතා කරන්නේ කාටද? ආට ඒ මමත්වයේ ගැන කොහොමද ආට වැටහීමක් තිබුණා නේද? කියනවා නේද අම්මට කොහොමද ආට ඒක තේන වැටහීම? මම කියලා කෙනෙක් නැහැ. ඇයි මම කියලා කෙනෙක් නැහැ කියලා කියන්නේ? තා පොඩ්ඩක් ළඟට අරගෙන කියන්න මයික් එකට. මේ ආන්ටිලාටත් ඇහෙන්න. ඇන්ටිලාටයි ආන්ටිලාටයි ඔක්කොටම ඇහෙන්න කියන්නේ. ඇයි මම කියලා කෙනෙක් නැහැ කියලා ආට හිතෙන්නේ ඇයි? එතකොට මම කියලා කෙනෙක් හිතන කෙනා ළඟ තියෙන වෙනසයි මම කියලා කෙනෙක් නැහැ කියලා හිතන එකේ අතර තියෙන වෙනසයි මට පොඩ්ඩක් කියන්න. ඒක ගැඹුරු වැඩේ නේ. ගැඹුරු වැඩේ. ඔව්. එතකොට ඔයා මම කියලා කෙනෙක් නැහැ කියලා කියන්නේ ඇයි? ආඩ තේරෙනවද ඒක? ඇයි මම කියලා කෙනෙක් නැහැ කියලා කියන්නේ? අපි ඔළුවෙන් එක තේරුම් අරගෙනද, එහෙම නැත්නම් තමන්ගේ හදවතටම ඒක තේරෙනවද මේක මමෙක් නැහැ කියලා? No idea. එහෙම කියන්න බෑ, මොකක් හරි අයිඩියා එකක් දෙන්න අපිට. මොකද්ද කියන්නේ? මම නේචර් එකක්, මම ස්වභාවිකත්වයක්. ඒක ඔබේ මනසට දැනෙනවද? ෆීල් වෙනවද? ලොකු දෙයක් නෑ. දැන් බෞගේ දවසේ ප්ලේන් එක කඩාගෙන වැටෙනකොට බය වුණාද? බය වුණේ? ආම කිව්ව බය වුණා කියලා. ඒ වෙලාව මොකද හිතෙන්නේ ඔයාට? මැරෙන්න බයද? ටිකක් බයයි. එතකොට අපි මේක නේෂය එකක් කියලා තේරුම් ගත්තා නම් අපි බය අපි. එතකොට බය වෙන්න දෙයක් නැහැනේ. එතකොට මරණය සහ ජීවිතය කියන්නේ දෙකක් නෙමෙයි එකක්. නේ? මරණය සහ ජීවිතය කියන්නේ නේචර් කියන්නේ ඒකනේ. එතකොට අපි ළඟ නේචර් එක නැති වෙනවා මරණය ඈත තියලා ජීවිතේ වෙන් කරගත්තොත්. අපිට නේචර් එක අත්විඳින්න පුළුවන්කම තියෙන්නේ මරණය හා ජීවිතය එකක් කියලා ගන්න තැන. එතකොට එයාට අනාගතයක්වත් අතීතයක්වත් නැහැ. එයා ස්වභාවිකයි කියලා කියන්නේ යා මේ මොහොතේ හොඳ අවදියෙන් සන්තෝෂයෙන් ජීවත් වෙන කෙනෙක් වෙනවා. ලොකුවට බැඳගත් අනාගතයක්වත් අතීතයක්වත් නෑ. යා මේ මොහොතේ කළ යුතු කාර්යය තුළ අවදීන් එයා කටයුතු කරනවා. හැබැයි ඒකත් බැඳිලා නෙමෙයි. අර බැඳිච්ච නැති නිසා ඇතිවෙච්ච ස්වභාවයක්. අන්න ඒකට තමයි නේචර් එක කියලා කියන්නේ. දැන් අපිට හිතාමතා ස්වභාවික වෙන්න බෑ. හරියට අර හිතලා නිදාගන්න බෑ වගේ. පොඩ්ඩක් අපි නින්දට සූදානම් වෙනවා විතරයි නින්ද ඉබේ යන්නේ. නේද? අපිට හිතලා මෙහෙම ඇස් දෙක මෙහෙම මිටි කරගෙන නිදාගන්න පුළුවන්ද? මෙහෙම නිදාගන්න බෑ. ඔන්න මම ටක් ගාලා විනාඩි මේ පහකින් ආයි අවදි වෙනවා. ඔන්න මම දැන් ටක් ගාලා නිදාගන්න හදන්නේ. දැන් නිදාගන්න බලන්න. එහෙම බලන්න. ආය විනාඩි 5යි හම්බෙන්නේ. විනාඩි 5ට ටක් ගාලා නිදාගන්න අවදි වෙන. එහෙම නිදාගන්න බෑ. යා නේචර්කින් සිද්ධ වෙන දෙයක් නේ, ස්වභාවයෙන් සිද්ධ වෙන දෙයක්. යාට ටික වෙලාවක් ඔහෙ ඉඳලා ඔහෙම ස්ලීප් වෙනවා නේ. ආන්න ඒකයි. ඒ නිසා අපි ගොඩාක් වෙලාවට මේ තියෙන තත්වේටම නේචර්කේ කියලා කියන්න බෑ. අපි ගොඩාක් තව වෙනස් වෙන්න ඕන නේද? අර මම 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 කියන ස්වභාවය අඩු වෙන්න ඕන. අපි දැන් මේක නේචර් එකක් කියලා හිතලා වැඩන්නේ නැත්නම් අපි කාටත් හිතන් ඉන්න පුළුවන් මේක ස්වභාවිකත්වයක් කියලා නේ. මේක ස්වභාවයක් කියලා හිතන්න පුළුවන්. එහෙම හිතලා ඕන අපිට පාඩුවේ ඉන්න පුළුවන්. ඒකෝර බණ භාවනාවක් ඕන නැහැ, මොකක්වත් ඕනේ නැහැ. ඕකේ මේක තමයි නේචර් එක කියලා. එහෙම හිතන්න බෑ. ඒක හිතුවොත් එහෙම එතකොට අපි මේක ඔක්කොම කර්මය කියලා හිතුවා වගේ, ස්වභාවය කියලා හිතුවා වගේ. එහෙම නැත්තම් මේක දෙයියන්ගේ නිර්මාණයක්, මේක දෙයියන්ගේ වැඩක් කියලා හිතුවා වගේ. ඉතින් අපිට මොකුත් නැහැ, අපි සද්ද නැතු වෙනවා. මේකේ ස්වභාව ධර්මයක් තියෙනවා. නමුත් අපි අස්වාභාවික වෙලා ඉන්නවා. ඒ කවුද? ගත්තා මම කියලා නේ. මම කියලා ගත්තා. ඒ මම කියලා ගත්ත තැන තමයි අපේ අස්වාභාවික බව හටගන්නේ. කොතනද? මම කියලා ගත්ත තැන. දැන් මම කියන ගත්ත තැනින් ප්‍රශ්නයක් දිහා බලන්න ගියොත් නිරන්තරයෙන්ම සාධාරණ කවුද? හොඳ කෙනා කවුද? මමනේ. මම කියන තැනින් ගත්තොත් එහෙම මම. ඒහෙදි ගොඩක් කතා කරානේ. නේද? ඔස්ට්‍රේලියාවේදී කතා කරා, ගිටාරයකුත් ගැහුවා නේද? ඔයා මට බෙල්ලෙකුත් දුන්න. අර ඒ බෙල්ලෙක එයා පැත්තේ තියෙනවා ඈ. ඒකත් ගහනවා හිටියාම ගෙනල්ලා. ඒකට බය නැති වෙන්න නම් අපි මොකද කරන්න ඕන? බය නැති වෙන්න නම් මොකද කරන්න ඕන? බය වෙන්න එපා කියලා. බය හිතෙන්නේ ඇයි කියලා හොයන්න ඕන. ඇයි මට බය හිතෙන්නේ කියලා බලන්න ඕන. බය වෙන්නේ දැන් අපි හොල්මන් චිත්‍රපටි බලද්දිත් බය වෙනවා. කරවලේ යද්දිත් බය වෙනවා. එතකොට ඇයි මේ බය වෙන්නේ කියලා බලන්න ඕන. ඉතින් ඒ බයවලත් තියෙනවා, යථාර්ථවාදී සත්‍යවාදී බයකුත් තියෙනවා. කරවලේ හැබෑ වෙදින්න බෑ සර්පියෝකයි කියලා බයට. ඒක යථාර්ථවාදී. හොඳයි. බය වෙනෝනේ පරිස්සම් වෙන්න ඕන එකෙන් ඈ. ඒ වගේම අපි බය වෙන්න ඕන පාර සැලකිල්ලක් නැතුව පාර පයින්න බය වෙන්න ඕන. වාහනයක් ළඟ වේගයෙන් එද්දී අපි බය වෙන්න ඕන. එතකොට ඒක සාධාරණ බය. එතකොට මනක්කල්පිත බයකුත් තියෙනවනේ. ඒක තමයි හොල්මන් චිත්‍රපටියක් බලද්දී තියෙන බය. ඒ චිත්‍රපටිය බලලා කාමරේ තනින් ගියපු වෙලාවට හොස් ගාලා ලයිට් ගියාම සිද්ධ වෙන බය මනක්කල්පිත බයනේ. හැම දෙයකම තියෙනවා දෙපැත්තක්. හොඳට තේරුම් ගන්න ඕන ජීවිතේ. ඒකට පුළුවන් තරම් පුතත් තව තව ධර්මය අහන්න ඕනේ. ධර්මය අහලා තේරුම් ගන්න ඕනේ. අපි තව තවත් අර නේචර් එකට ලං වෙන්න ඕනනේ. එතකොට අභය කියන ගුණය ඇති වෙනවා. බය නැති ගුණය ඇති වෙනවා ඈ. අපි කය රැක ගන්න ඕනේ කියන බයකුත් තියෙන්න ඕන. නමුත් අපිට අර මානසික සංකල්පිත බය අපෙන් නැති වෙලා යන්න ඕන නේද? දැන් මෙතන එක පාට ඔයාමමයි ඉදි. මෙතන එක පාට ලොකු සර්පෙක් හරි නයෙක් හරි ආවොත් එහෙම නේද? ස්වාමීන් වහන්සේත් මෙතනින් නැගිටලා යනවා. ඔයත් නැගිටලා යනවා නේද? අපි දුවනවා නේ. මොකද හේතුව? නිකන් ඉඳලා කැලේ ඉන්නේ නැයි නේද? ඔඩොක් වේදාගෙන කන්න පුළුවන් අය කියලා. නමුත් ඒකට හේතුව ඒක ප්‍රායෝගික බුද්ධිමත් හේතුව. තේරුණා නේ? ඒක බය නෙමේ. හොඳයි, ඔයත් එක්ක කතා කරන්න ලැබීම ටිකක් වචනයක් හරි ඈ. සන්තෝෂයි ඈ. හොඳයි. ස්විච් එක ඔෆ් කරා. කාටද ඉස්සරහට එන්න ඕන කතා කරන්න කවුරු හරි කෙනෙක් ඕනද? දැන් ඔය අම්මා එන්නකෝ අර පිටිපස්සේ ඉන්න කෙනා. ඔව් ඔව්. ස්විච් එක ඔන් කරන්න. නෑ අනිත් එක. මයික් එක ගන්න ළඟට රයිට් සෝර ගන්න. හරි. ඔව්. කතා කරන්න එන්න උමනාවක් තිබුණා නේ. ඔව්. ඒකනේ. දැන් අවුරුදු කීයක් තිස්සේ බණ අහනවද? අවුරුදු 6ක් විතර. අවුරුදු දෙකක් විතර බොහොම ගැඹුරින් දෙකට පහගෙන කියා. බොහොම හොඳයි. එතකොට මේ ආපු ගමනේ කොහොමද වෙනස්කම් සිද්ධ වෙන්නේ දවසින් දවස තේරුණාද ටික 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 අපේ දෘෂ්ටිය? ගොඩාක් ඔය පටලවා ගන්න නැතුව ඔළුව නිකන් මේ අවුල් කරගන්න නැතුව එක දිගට ස්වාමීන් වහන්සේගේ ධර්මයේ කෙරෙහි ශ්‍රද්ධාව ඒකට ඇති පැහැදීම හරියට නිවැරදිව තියෙනවා නම් ඔක අවුල් කරගන්න යන්න ඕනේ නැහැ. ඒක අවුල් කරගන්න යන්නේ නැතුව දිගට යා ධර්මයේ තුල යෙදෙන අය අනිවාර්යෙන් අවබෝධ කරගන්නවා. දැන් අර තැන් තැන් වල ගිහිල්ලත් ඔළුව පැටලුනාට පස්සේ යාගේ ඔළුව එක්තරා තැනකදී මහ විචිකිච්ඡාවට ලක් වෙනවා. මොකද අර අහන මේකේ අර රිද්මය පවා වෙනස් වෙනවනේ. වෙන ස්වාමීන් වහන්සේ කෙනෙක්ගේ රිද්මය විග්‍රහාත්මක දේශනාත්මක ක්‍රමවේද වෙනස් වෙනවා. එතකොට මේ රිද්මයේ පවා පැටලීම් මේ ඔළුවේ මොලේ මේ ශෛලයේ පවා වෙනස් වෙනවා. එහෙම වෙනස් වුණාම ඒගොල්ලෝ යම්කිසි ප්‍රමාද දෝෂයකට ලක් වෙන පටන් ගන්නවා. ඉතින් හොඳ දෙයක් තමයි එක දිගටම ස්වාමීන් වහන්සේගේම දේශනා ශ්‍රවණය කරගෙන යන්න කල්පනා කිරීම බොහොම හොඳ කාරණයක් බවට පත් වෙනවා. හොඳයි, ඒ ආපු ගමනේදී මනසට ඇති වෙච්ච දේවල් පසුබෑම් ඒ වගේම නැගී සිටීම ඒවා ජය ගැනීම වගේ කොයි වගේ විදියටද ජයගත්තේ? එතකොට අර මරණ බය ඒක ජයගත්තද? මරණයට ඉඩ දුන්නා. අවබෝධය පැන නැගී නැත්තම් මැරෙයි කියලා. දැන් මේ මොකද මේ ධර්මය මේ වෙනස ඇති වෙන්නේ කායික තත්වයක් නිසා නෙමෙයිනේ, මානසික පෙරලියක තත්වයක්නේ. ඔව්, එතකොට ඔව් මොකද්ද කිය පිරිසුදු තැනක කිසිදු තැනක රැඳී සිටින්නේ එන්න සින්න කියලා. ඉති මලාද ඉතින් දැන් මරණය ගැන දැන් මොකද හිතේ? ඇයි බයි නැත්? මැරනෝ කියලා හිතෙන්නේ. ඒක හරි වැඩන්නේ. මොකද ඒ වුනේ? මැරෙයි කියලා බයක් තිබ්බනේ. අපා බය. හරි වැඩේ වෙන්නේ ආනන්ද හැමදෙරගේ බණ ඇහුවට පස්සේ මිනිස්සයන්ට මේ අපා බය නැති වෙලා යනවා, මරණ බය නැති වෙලා යනවා. ඒක තමයි. ඒ වුණාට පාරේ යනකොට බස් වලට එහෙම අයින් වෙන්න ඕනේ. අපා බය නැති වෙලා යනවා, මරණ බය නැති වෙලා යනවා. ඒක මොන තරම් භාග්‍යයක්ද? නිකන් මේ භූමිකම්පාවක් වගේ ආවද? අනිවාර්යෙන්ම ඒක තමයි අර දසබිම්බර මාරයෝ එන තැන. පොළොව ගුගුරාගෙන, අහස ගුගුරාගෙන එනවා. ඉතින් ඒකට නොසෙල්ලෙන්න පුළුවන්කම තියෙන්නේ අර ආත්ම සෙනෙහය දුරු කරපු කෙනෙකුට පමණයි. ආත්ම සෙනෙහය තිබුණොත් එම් පැනලා දුවනවා. උපකාරක වුණේ දැක්කනේ. දැන් එතකොට ඒ පොත මුද්‍රණය කිරීමට සහයෝගය දැක්වූ, උදව් කරපු සියලුම දෙනාට ඒ පින ඒ හොඳටම ඇති. එක්කෙනෙක් ප්‍රයෝජනේ ගත්තත් එක්කෙනෙක් නෙමේ, අනිවාර්යෙන් එක්කෙනෙක් නෙමේ, ඔබ දහස් ගාණක් ප්‍රයෝජන ගන්නවා. එතකොට ඒ අයටත් ඒ ප්‍රයෝජනේ ගන්නවා. නොවෙනස් වෙන විදියට, ස්ථීරසාර විදියට ඒ ආධ්‍යාත්මික නිදහස තියෙනවා. දැන් එතකොට මොනවද තිබුණේ? මේ භව තණ්හාව. භව තණ්හාව කියන්නේ මොකද්ද? ආත්ම සෙනෙහය. මේ භව තණ්හා කිව්වොත් කිසිම දෙයක් මිනිසුන්ගේ හිත ඇතුලේ ෆීල් වෙන්නේ නැහැ, දැනෙන්නේ නැහැ. ඔන්න තේරුම් ගන්න. ආත්ම සෙනෙහය මේ මේ ශරීරයට, මේ මනසට ලැබිකම. ඒකට ඉතින් භව තණ්හා ඉන්න මිනිස්සුන්ටම විභව තණ්හාවකුත් ඇති වෙනවා. මේ භවයේ වැඩක් නැහැ කියලා සීදිමිත් තනි කරගෙන මැරෙන්නේ. සසරක් ඕනේ නැහැ, භවයක් ඕනේ නැහැ, මට මේ ජීවිතේ වැඩක් නැහැ කියලා. ඒක විභව තණ්හාවලට තාන්න පුළුවන්. ඔබ සමහර අය කියන්නේ නැහැ කියලා. නමුත් දැනෙන තැනින් ධර්මයේ තෝරද්දී ඒක කියන්න පුළුවන්. එතකොට මේ භව තණ්හා විභව තණ්හා දෙකටම මැදි වෙන්නේ නැතුව තමයි මේ ධර්මය අවබෝධ කරගන්නේ. දැන් මේ වචනයක් කවුරු හරි උපකාර කරගන්න මේ ජීවිතය අත්දකින්න. භව තණ්හා විභව තණ්හා දෙකටම උපකාරක වෙන්නේ නැතුව. දැන් බලන්න, දැන් එකපාරට අපි ගණන් හදන්න හොඳ නෑ. දැන් බලන්න මෙතුමිය අවුරුදු 6ක් තිස්සේ අත්දැකීම් තියෙන අර අරහා පැති ශාලාවේ දේශනාවල් කරන කාලේ ඉඳලා බඩගාලා එනෝ කොහොම හරි. ඔය අතර කියන්නේ නැති ඔහේ යන්න එපා, මෙහෙ එන්න, ඔහේ යන්න එපා, හරේ යන්න, හරේ ඉක්මනින් රහත් කරන, ඔහෙ යන්න. එහෙත් ගියාද ඉක්මනින් රහත් වෙන්න? රහත් වෙන්න ඉක්මනින් රහත් කරන තැන් වලටත් ගියාද? ඔව්. එහෙම කට්ටිය ඉන්න ටක් ගාලා අර දුර නැති තැන. ඉතින් මේ එහෙම ඉක්මනින් යන්න ගිහිල්ලා වැඩේ අනා ගන්නවා. පරාදි කියලා හිතෙනවා, මේ පව් කියලා හිතෙනවා, අපේ මේ හිටපු අයට වෙච්ච දේවල්. ඉතින් මට නම් කිසිම ප්‍රශ්නයක් නැහැ. නේද? ඔබ මොන මොන දේ වුණත් ඔබට ඔබට බෑ ඒක කාටවත් පලි දරන්න. වෙන හාමුදුරු කෙනෙකුට හෙන ගහපන් කියලා හිතලා වැඩකුත් නැහැ. මොකද උන්වහන්සේගේ වැඩේ උන්වහන්සේ කරගත්ත කියා. එයා මට කියලා වැඩකුත් නැහැ නේද? මූ අපිව නිවන් දැක්කුවේ නැහැ, මූ අපෙන් ආධාර ගත්ත විතරයි කියලා නේද? මම දෙන්න කිව්වයි නේද? සන්තෝෂෙන් දුන්නොත් ගන්නව මිස. ඒ නිසා තමන්ගේ වගකීම තමයි නේද? තම දැන් සමහරලාට අනවශ්‍ය හදිස්සියක් තියෙනවා නම් ඒකත් එන්නේ තමන්ගේ මාන්නයත් උද්දච්චකමත් එක්කම. ඒව බොහෝම ඉවසීමෙන් බොහෝම හිමින් අල්ලගෙන දරාගෙන එනකොට අර උග්ගටි තඥ නැති වුණා. ඤෙය්‍ය தත්වේ හරි ඉන්න පිරිස විග්‍රහ කරලා ජීවිතේ කරුණු කාරණා කියලා දෙනකොට මේගොල්ලෝ කාලයත් එක්ක අවබෝධය කරා පැමිණෙනවා. මේක මහා දිෂ්ටියක් තියෙනවා ඇඟේ. මේ දිෂ්ටිය ඇඟෙන් යන්න ඕන. ඒ ආව මෙතනින් පෙරලගෙන යන්න ආවහම පොඩ අර හෙන ගහනවා වගේ, ගුගුරුනවා වගේ පොඩි ආත්ම සෙනෙහයත් එක්ක ලොකු පොරයක් අල්ලලා අර මොනවද දිගෑරුණා කිව්වම පෙට්ටිය දිගෑරුණා වගේ. ඒ කියන්නේ එයා පෙට්ටිය දිගෑරුණා කියලා මිනි පෙට්ටිය දිගෑරුණා වගේ කියලා දිගෑරුණා කියන එකෙන් අදහස් වෙන්නේ මොකද්ද? එයා මරණයට ජීවිතේ දන් දුන්නා. ඒ කියන්නේ ඒතන දහම්සොඬ රජුරු ආවා. තේරෙනවනේ? දහම්සොඬ රජුරු කලින් හිටියේ නෑ. දහම්සොඬ රජුරු හරියට මතු වුණා එතෙන්දී. කාපම්මාව මට බණපදේ ඇහිලා. එතකොට බණපදේ අහින එකයි කන්දෙන් පල්ලෙහාට පයින් එකයි දෙකම එකටම සිද්ධ වුණා. බලනකොට එතන මරණය නෙමෙයි තිබුණු ජීවිතය. මිනිස්සු දන්නේ නැහැ ධර්ම අවබෝධය කරගන්න තැන මරණය වගේ පේන්නේ, යකෙක් වගේ පේන්නේ. මොකද්ද එතන තිබුණේ? ජීවිතය. මීට කලින් ජීවිතය තිබුණද නැද්ද? කලින් ජීවත් වුණා නෙමෙයි, නිකම් වැඩකාරයෙක් වගේ, දාසයෙක් වගේ. ජීවිතය තියෙන්නේ මේ ධර්මයේ තුල තියෙන ජීවිතේ. මම ජීවත් වෙන්නේ දැන් අවුරුදු, මගේ වයස අවුරුදු 100ද, අවුරුදු 15ද, 16ද, 17ද නේද? 2001 ඉඳලානේ. එතකොට මගේ ජීවිතේ තියෙන්නේ ඒ කාලය තුල. එහෙනම් මෙතන තියෙන ජීවිතය ධර්මය තුල තියෙන ජීවිතය. ඒ නිසා සීලු දෙනාම ජීවිතය ලබන්න කියලා අපිට කියන්න තියෙන්නේ, ජීවත් වෙන්න. ඒක බුදුබණ පදයටත් ගැලපෙනවද නැද්ද? අප්පමාදෝ අමත පදම් ප්‍රමාදෝ මච්චුනෝ පදම් අප්පමත්ත නෙමෙයි. ප්‍රමාදෝ මච්චුනෝ පදම්. එතකොට මේ ප්‍රමාද වෙච්ච අය තමයි මැරිච්ච මිනිස්සු. මලමිනී වෙණී කියලා බුදුහාමුදුරු දේශනා කරේ. මොකද්ද? ප්‍රමාදය මලමිනී වෙන්නේ කියලා. එතකොට ජීවය තියෙන්නේ කොතනද? අපමත්තා නමී යන්ති කියන තැන. එහෙම නැත්නම් ජීවය තියෙන්නේ මරණය නැති දැන, මරණය ඉක්ම වූ තැන. ඉතින් ඒකෙන් සතුටක් තිබුණාද? ප්‍රීතිය සහල්ලුවක්, සහනයක් ඇති වෙනවා. ඒක තමයි අපේ මේ තියෙන දිට්ටි ඉගිල්ලෙන්න ඉගිල්ලෙන්න, දුරු වෙන්න සහනය ලැබෙනවා. අවසානයේදී සක්කාය දිට්ඨිය, මේ මම කියලා ගුණ කරගත්ත දිට්ඨියත් මෙතන ඉගිල්ලලා ගියාට පස්සේ යා පුදුම සහල්ලුවකටපත් වෙනවා. පුදුම සහල්ලුවකටපත් වෙනවා. එතකොට අපි මේ එක සංයෝජනයයි. එක සංයෝජනයයි. දෙකයි තුනයි. දැන් මේක අවබෝධයත් එක්ක ආයි නොවෙනස් වෙන විදියට විචිකිච්ඡාවක් නැතුව යනවා. හරියට අවබෝධ වෙච්ච කෙනෙක්ව මේ හොල්ලගෙන හොල්ලන්න බෑ. අර අතන තියෙනව රහත් කරනවා, මේ මෙතන තියෙනව සෝහාන් කරනවා, අර අතන ඊට වඩා කියලා තියෙන ආගංකාරයෙකුට කාටවත් රවට්ටන්න බෑ. ඒ විචිකිච්ඡාවක් නැතුව යනවා. සීලබ්බත පරාමාස කියන්නේ මේ නිවන් දැකීමට වෙන වෙන වෘත සොයාගෙන යන්න තියෙන ක්‍රමවේද. එයාට අවශ්‍ය වෙන්නේ නැති වෙනවා. සීලබ්බත පරාමාස කියන්නේ ඒවා. අර පිළිවෙත මේ පිළිවෙත අර සුනක රූතය මේ ගෝතය දුන්නොත් එහෙම නිවන් දකින්න දැන් අඬ ගහලා ඔබට කියනවා සුනකේක්සේ ජීවත් වෙන්න එතකොට නිවන් දකින්න පුළුවන්. ඈ නැත්තම් ඔය ගෙවල් දොරවල් ඔක්කොම විකුණලා දාලා හිස බූ ගහලා ගහක් යට වාඩි වෙලා ඉන්න එන්න අපිත් එක්ක නිවන් දකින්න පුළුවන්. යයිද? නේද? ඒවට යන්නේ නෑනේ. අන්න හරි. ඉතින් ඒවට ඒක නිසා එයා මුලා වෙලා ගියා. එයා කරන්න දෙයක් නැහැ. ඒ මුලා වෙච්ච අයට හරි ආයි ඒක මේ හිත හදාගෙන එන්න පුළුවන්. ඒක කිසි ප්‍රශ්නයක් නැහැ. මම කියන්නේ මෙතනම විතරයි මම්ම විතරයි මේක දන්නේ කියලා ඉන්නවා. උතුම් හාමුදුරුවෝ ඉන්නවා. උතුම් පරමාර්ථ තියෙන අය ඉන්නවා. අපි බොරුකාරයෙක් දැක්කාම තරහට නෙමෙයි බොරුකාරය කියලා කියනවා. ඇත්ත කෙනෙක් දැක්කහම ඇත්තයි කියලා කියනවා. මම මුලදී කිව්වා අනේ කමන්නේ කොහේ හරි ගිහිල්ලා කවුරු හරි නිවන් දකින්න කියලා. පස්සේ අහලා බැලුවම තමයි මට තේරුනේ මේ මිනිස්සයා බොරු කියන්නේ කියලා. එතකොට තමයි කිව්වේ බොරු කාරයන්ගේ පස්සේ යන්නපා කියලා. ඒකට හේතුව විශේෂයෙන් මෙහෙට ඒක රෝගයක් බවට පත් වුණා. මෙතන ඉන්න අය පුදුම විදියට ඒ මෝහණයට අහු වෙලා මෙතන ඉන්න ඔක්කොම ටික වගේ රැල්ලම වගේ ගෙනියන්න පටන් ගත්තා. දැන් මන්නේ හියඩව හිටියා නම් මේ දෙතුන් දෙනා හරි බේර ගන්න හම්බ වෙන්නේ නැහැ. හරියට අර දේවදත්ත බුදුහාමුදුරන්ගෙන් 500ක් කඩාගෙන ගියා වගේ. මගෙන් 500ක් කඩාගෙන ගියේ නෑ, 50ක් විතර කඩාගෙන ගියා. ඒගොල්ලන්ගේ සමහර අයගේ ඔළුවේ නහර පිපුරුවා, සමහර අය පිස්සු වැටුණා, සමහර අය විවිධ තැන්වලට. මොකද හේතුව ද්වේෂය, ලෝභය, වෛරය, ක්‍රෝධය ඔවුන්ගේ සිත් තුළට ඇතුල් කරලා ඔහු මහා ප්‍රෝඩාවල් කරපු නිසා ඒ මනුස්සර ඒ මනුස්සයටත් අවීචි මහා නරකය තමයි ලැබෙන්නේ. මොකද හේතුව අනවබෝධිත ධර්මය අවබෝධය කියලා දේශනා කිරීම නේද? ඒක තමයි ලොකුම වරද. මහා පාපය. සද්ධර්මය එක්ක තුරුණුවනක සෙල්ලම් කරන්න හොඳ නැහැ. හොඳින් මතක තියාගන්න. ඉතින් තමන්ගේ අවබෝධය ඔතන ඉඳලා තවත් අවදීන් දැන් ඉතින් මහා ලොකු සමාධියක් නෙමේ තියෙන්නේ. අර දෘෂ්ටිින් වලට පාත්‍ර දැඩිසේ පාත්‍ර නොවන ගුණයත් ජීවිතයේ අරමුණු දකින ගුණයත් ආවහම ඒ අරමුණක් වෙනදා වගේ තදින් දීර්ඝ කාලීනව පවතින්නේ නැතුව ඒක පැය කීපයකට විනාඩි කීපයකට දවසකට උපරිමයක දවස් 7කට දීලා තියෙන්නේ. කිසිම පීඩනයක් දවස් 7ක් තියෙන්නේ නැහැ. සක්කාය දිට්ඨිය දුරු වුණොත් එයාට කිසිම පීඩනයක් නේද? දවස් 7ක් තියෙන්නේ. මේ පීඩනේ අනිවාර්යෙන් දවසයි 1යි 2යි මම චෙක් කරලා බලලා තියෙනවා. මේ දවස් 3යි තියෙන්නේ. පරිම දවස් 3යි තියෙන්නේ. මොකක්වත් තියෙන්නේ. ලොකුම පීඩනයක් වුණා දවස් 3යි තියෙන්නේ. ඒක ෂය වෙලා යන පීඩන නැත්තේ නෑ. රැඳිලා තියෙන්නේ. ඒ නිසා ඒක පීඩන ආවත් ඒක අමුතු විදියට ඒක ඈතින් දකින්න පුළුවන්. ඒක ඇඟට බද්ධ වෙලා දකින්නේ නෑ. ඒක ඈතින් දකින්න පුළුවන්. ඒක පොඩ්ඩක් සැරිසරලා මේ විශේෂ ඥාණය නිසා අර ඥාණයෙන් සුද්ධ වෙලා යනවා. ඒ නිසා බුදුහාමුදුරුව මේ නිර්වාණ අවබෝධය උදක ප්‍රසාද මාණික්කය වගේ කියලා දේශනා කරා. මොකද හේතුව උදක ප්‍රසාද මාණික්කය දැම්මහම යම්කිසි ළිඳකට වතුර අගලකට මොකද වෙන්නේ? වතුර පෑදී දිය බවට පත් වෙනවා. ඒ තියෙන ගලේ තියෙන ඒ මැග්නට් වලින් ඇදලා ගන්නව අර මඩ වගේ තියෙන පාෂ අංශුනේ මඩ වශයෙන් දිනේ ඒ අංශු ටික ඇදලා ගන්නවා. එතකොට ප්‍රසාදයටපත් වෙන ජලය. ආන්න ඒ වගේ කියන මේ අවබෝධය. ඉතින් අවබෝධයේ ඥානෙ තව පැහැදිලි කරගන්න. දැන් ඔබ එක පාරට ගිහිල්ලා දානවා ඕස්ට්‍රේලියාවට ඩුක් ගාලා උඩින් ප්ලේන් එකේ. එතකොට ඒ කියන්න බෑ මම ඕස්ට්‍රේලියාවේ ඉන්නේ තමයි. හැබැයි ඔස්ට්‍රේලියාවේ සියලු ගම් නියම් ගම් ඔක්කොම දන්නවයි කියන්න බෑනේ නේ. එතන ඉඳලා එයා ඒක පැහැදිලි කරගන්නවා. මම මේ දැන් කොහෙද ඉන්නේ, මේ වාතාවරණය මොකද්ද, මේ නීතිය මොකද්ද, මේ සංස්කෘතිය මොකද්ද, මේ දේශගුණය මොකද්ද, මේ දේශගුණයට ඔරොත්තු දෙන්න අපි කොහොමද ජීවත් වෙන්න ඕන ආදී වශයෙන් ඒ ධර්මචාරය එහෙම නැත්නම් ඒ හැසිරීමේ රටාව එයා ඉගෙන ගන්නවා හැම වෙලේම. ඒකට කරන්නත් තියෙන්නේ යෝනිසෝ මනසිකාරයයි තව තවත් ධම්මානු ධම්මපටි පත්තියයි තව තවත් සද්ධර්ම ශ්‍රවණය ආදී යෙදෙනකොට ධර්ම සාකච්ඡා යෙදෙනකොට නුවණට ඉඩ දෙන්න සංකල්පවලට ඉඩ දෙන්න එපා. වැරදිදී හරියට දකිනකොට ඔක වැරදි කියලා කියන්නේ. හරිදී දකින්නේ එතන හරි කියලා කියන්නේ. සමහරලාට බයට යම් යම් දේවල් පිළිගන්නවා ප්‍රතික්ෂේප කරනවා එතන ඉන්න එපා. උජිපටිපන්න භාවයක් ඇති කරගෙන තමන්ගේ ප්‍රත්‍යක්ෂතාවය තුළ යමක් වෙනවා නම් ප්‍රත්‍යක්ෂතාවයක් වෙනවා නම් ඒක කෙනෙක් නැහැ කිව්වත් තියෙනවා. තමන් තුළ නැති දෙයක් කෙනෙක් තියෙනවා කිව්වත් ඒක නැහැ කියලා කියනවා. මොකද ප්‍රත්‍යක්ෂතාවය සත්‍යයක්. ඒක සත්‍යයක්. ඒකයි බුදුහාමුදුරුවෝ ප්‍රත්‍යක්ෂතාවයට මුල් තැන දෙන්නේ. මොකද ගිනි අඟුරක් අතේ තියලා කාටවත් කියන්න බෑනේ මේක හරි සීතලයි කියලා. ඒක රස්නේ. ප්‍රත්‍යක්ෂතාවය තුළ මේක රස්නේ, මේක සීතලයි, මේක හරි, මේක වැරදි, මේක ගුණය, මේක අගුණය, මේක අකුසලය, මේක කුසලය, මේක හලයුත්ත, මේක නොහලයුත්ත ආදී වශයෙන් අර උජිපටිපන්නව තේරුම් කරගන්න මේ බුදුහාමුදුරන්ගේ ගමන් මඟ. ඔය ගොඩාක් අය එනවා උතෙන්ට ඇවිල්ලා ආත්ම සෙනෙහේ ප්‍රශ්න නිසා නතර වෙනවා. ගොඩාක් අය ඇවිල්ලා මේ හිර කරගෙන බෙල්ල හරි ඔළුව හරි හිර කරගෙන මේ ධක්කාය දිට්ඨිය තියෙනවා. ඒක කෙනෙකුට කිව්වට තේරෙන්නේ නැහැ එහෙම ධක්කාය දිට්ඨිය එහෙම තැන් තැන් වල හිර වෙනවද කියලා. නැහැ ඇත්තටම ඇත්ත එහෙම දෙනවා. මේ මේකේ යම්කිසි ජීව ධාරාවක් වගේ යම්කිසි ශක්ති විශේෂයක් මේ ධක්කාය දිට්ඨිය කියන්නේ. ඒක අපේ යම් යම් තැන්වලදී අපි ඒ සම්පූර්ණ මනසින් ඒ ඉවත් කිරීමේ ගුණේ නැති වුණොත් එහෙම ඒක යම් කිසි තැනක නතර වීමක් සිද්ධ වෙනවා. ඉතින් ඒ ගැන අපි හරියට අපි සැලකිලිමත් වෙනවා. සමහර ඖෂධ වර්ග තියෙනවා. එයාට ඒ ලෙඩේ ලක්ෂණ නැති වුණත් එයාට අපි කියනවා ඒක 3 මාසයක් ගන්න 6 මාසයක් ගන්න කියලා. ඇයි ඒ? ලෙඩේ ලේ වලින්ම තියෙන ඒ වෛරස් එක යනකම්ම එතෙන්ට ඒක පහර දෙන්න ඕන නිසා. ඊට පස්සේ තමයි මේ වෛරස් එක සම්පූර්ණයෙන් ඇඟේ යන්නේ. නැත්තම් මොකද වෙන්නේ? ආයෙ එක්වර අතුරු ආබාධ ඇති කරනවා නැත්තම් ඒ ලෙඩි පැන නගිනවා. එතකොට මේ ගොඩාක් දෙනෙක් මේ මේ සසරෙන් මිදීම කියන තැනට එන්න ඉස්සෙල්ලම මරණයට ඉඩ දෙන්න පුළුවන් හිතක් හදාගන්න. මොකද අවසාන මොහොතේදී ඔබට මරණය අත්දකින්න ලැබෙනවා. දැන් මෙතුම පෙට්ටියේ නිදි ගැරුණා කියලා කිව්වේ. ඒක වෙන විවිධ අය විවිධ වචන වලින් කියලා තියෙනවා මෙතන අවබෝධ වෙච්ච පිරිස නේද? ආමතුරනේ මැරෙනවා නම් මැරෙද්දින් කියලා මං ඉඩ දුන්නා. මෙතුම පෙට්ටියේ දිගා වුණා කියලා කියනවා. කියලා හිතලා දිගා වුණා කියලා කියනවා. ඒ වගේ නොයෙකුත් වචන වලින් කතා කරනවා. එතකොට මුලින්ම මේ අවසාන අවබෝධය තුල එතකම් මනස මේ සහැල්ලු කරගෙන යන්න අවබෝධයට රෙඩි වෙන තැන නම් අනිවාර්යෙන්ම මලක් මේක අවබෝධ කරගන්නවා මැරෙන්න උනත් පුළුවන් කියන තැනට මනස එනවා එන්නත් ඕන. කාටත් එහෙමයි. මොකද මරණය කියන එක පහු කරාට පස්සේ තමයි නිර්වාණය කියන එක හම්බ වෙන්නේ. මරණයෙන් බේරිලා යන්න බෑ. මරණය කියන එකත් හමු වෙනවා මායයට මරණය බාර දීලා තමයි නිර්වාණයට අපි පිවිසෙන්නේ. මරණයෙන් පලා ගිහිල්ලා නෙමෙයි මරණය නිර්වාණයට දියලා තමයි තියෙන්නේ. ඒක නිසා තමයි මරණය ගැන දැන් බයක් නැහැ කියලා ඉස්සර තිබුණා. ඔව් ඇත්ත. ඉස්සර මරා නම් එකක් අපරාධය කියලා හිතන ජීවිතේ නේ. මෙලබු ජීවිතේ මොකද්ද කියලා ඊළඟට කොහේ යයිද කියලා බයයි. ලබනාත්ම සුගතියේ වුණත් ඊළඟ සංසාරේ මොන වගේ වේද කියලා බයයි. ඉතින් අර ඒ දේවල් තමා තුලින්ම නික්මිලා යනවා. දැන් අපි මෙතන මෝහනයක් කරේ නැහනේ. මරණයට බය නැහැ, මරණයට බය නැහැ කියලා එහෙම කිව්වද? එහෙම කිව්වේ නැහැ. තමන්ගේ අත්දැකීම තුළින්ම තමන්ගේ අර ගුණේ නැති වුණා. මැරෙන්න තියෙන ලක්ෂණේ නැති වුණා ඒ නිසා. ඒ නිසා ලෝතුරා බුදුහාමුදුරන්ගේ අසිරිමත් ධර්මයේ ජීවමාන වෙලා තියෙනවා. මේවට නන් දාන්න ඕනේ නැහැ. ඔය වගේ තත්වයකට මෙන්න අරිහත්ත්වයටපත් උනා කියලා කෑ ගහයි සමහර තැන් තියෙනවා. සමහර අංගල මෙන්න අනාගාමී උනා කියලා උනම් මිනිස්සු අවසන්නත් ඕනනම් කියන්න පුළුවන්. ඈ ඔන්න සකදාගාමි ඵලයක් තියෙන වෙන තැනකට තිබුණනම් වෙන ආයතනයකට මෙවැනි අවබෝධයක්. ඈ මුළු ලෝකෙම කම්පිත කරලා මෙන්න සෝවාන් වෙච්ච කෙනා, මෙන්න අනාගාමි වෙච්ච කෙනා, මෙන්න අරිහත් වෙච්ච කෙනා ඉන්නෝ කියලා කෑ ගහනවා. අපි සෝවාන් වුණත්, සකදාගාමි වුණත්, අනාගාමි වුණත්, අරිහත් වුණත් ඵල දෙන්නේ නැහැ. මොකද මේක ඵල අවසන් වෙනවා මිසක් ලබන දෙයක් නෙමෙයි. මාර්ගඵල කියන්නේ ලැබෙන දෙයක් නෙමෙයි, අවසන් වෙන දෙයක් තියෙන්නේ. දැන් නැති වෙන කොටස් මිසක් ඇති වෙන කොටසක් නැහැනේ. දැන් බලන්න පළවෙනි මාර්ගඵලෙනුත් ඔය තුනක් හැලෙනවා. ඈ දෙවෙනි මාර්ගඵලෙනුත් කීපයක් හැලෙනවා. ඈ තුන්වෙනි එකනුත් හැලෙනවා. අරිහත් වෙනුත් අර මානෝදච්ච අවිද්‍යාව නැති වෙලා යනවා. හැලිලා හැලිලා යනවා මිසක් මොකක් හම්බ වෙනවයි කියලා කොයිබකවත් දාලා නැහැ. ඊට පස්සේ හම්බ වෙනවයි කියලා කියන සම්මා දිට්ඨිය. ඉතින් සම්මා දිට්ඨිය කියන එකේ අදහස් වෙන්නේ මොකද්ද? දිට්ඨිත් නැති බවනේ. එතකොට ඒකත් ලැබෙන එකක් නෙමෙයි. එතකොට මොකද්ද අපිට ලැබෙන්නේ? ආන්න බලන්න අකාලිකයි කියන තැන, අවේදිතයි කියන තැන, නිරෝධ සහගතයි කියන තැන, ඈ විමුක්ති කියන තැන තමයි අපිට හම්බ වෙන්නේ. ඒ කියන්නේ නිදහස් කියන එක, බැඳීම් නැහැ කියන එක. ඉතින් අපේ ගැඹුරු මනසේ බැඳීම් නැති ස්වභාවයක් තියෙනවා. නමුත් තව ස්වභාවයක සංයෝජනවල ලක්ෂණ තියෙනවා නම් ඒ ලක්ෂණවල දැනීම හට ගන්නවා. ඊළඟට මානසික ස්වභාවය කියලා එකක් තියෙනවා, කායික ස්වභාවය කියලා එකක් තියෙනවා. එතකොට කයකට කැමැති පුරුදු ඒව තියෙනවා. රතු වාලේ බත් ගන්න, සුදු වාලේ බත් ගන්න. ඉතින් කාට හරි කිව්වොත් එහෙම මේ ඔය රතු වාලේ බත් ගන්න ඔය තණ්හාවෙන් කිව්වොත් එහෙම ඒක වැරදි නේ. යා පුරුදු වෙච්ච විදිය. සුදු වාලේ බත් කෑවත් මම තණ්හාවෙන් නෙමෙයි කන්නේ, රතු වාලේ බත් කෑවත් තණ්හාවෙන් නෙමෙයි කන්නේ. අල්ලේ තුවාලයක් නැත්තම් විස ඕන තරම් දුරගෙන යන්නත් පුළුවන්. එයා බැඳෙන්නේ නෑ. අර සෝහන් වෙච්ච බිරිඳක් මේ වැද්දට ඊතලාරම් පස්සෙන් ගියා කියනවනේ. මේ බුදුහාමුදුරුවෝ අල්ලේ තුවාලයක් නැත්තම් විස ඕන තරම් දුර ගෙනියන්න පුළුවන් කියලා. එතකොට ඒක ලෝකේ කාටවත් නම් කරන්න බෑ. මෙයාගේ සිත මේකට බැඳිලා තියනවද, වෙන් වෙලා තියනවද කියලා. අන්න එතනින් තමයි අපි ලියා ගන්න ඕනේ. ඉතින් මේ අසිරිමත් ධර්මය කෙනෙකු හෙමෙන් හෙමෙන් ගමන් කළොත් අවබෝධ කරන්න පුළුවන්ද බැරිද? පුළුවන්. ඒක හැබැයි ෂණිකව ස්විච් එකක් ඔන් ඔෆ් කරනවා වගේ අවබෝධ වෙන්න පුළුවන්. අප්‍රමාදීව ධර්මයේ ධර්ම ශ්‍රවණය කරන්න ඔබට හිතා ගන්න බැරි විදියට ඔබේ ආධ්‍යාත්මය ලිහිල් වෙලා ලිහිල් වෙලා වෙන්නේ. නිසා තමයි කියන්නේ පුළුවන් තරම් කල්යාණ මිත්‍ර සද්ධර්මයේ ශ්‍රවණය කරන්න. මොකද්ද කියන්නේ? කල්යාණ මිත්‍ර සද්ධර්මයේ ශ්‍රවණය කරන්න. ඒ වගේම යෝනිසෝ මනසිකාරයේ දෙන සැබෑම ජීවිතේ මොකද්ද මේ කියලා. උඩු ජීවිතේ ඉන්න එපා. උඩු මේ කමින් බොමින් හිනා වෙමින් නිවුස් බලමින් පත්තර බලමින් ඉන්න උඩු ජීවිතේට වඩා ගැඹුරකට ඔබ යන්න ඕනනේ. තනිව යන්න ඕන. දැන් කොච්චර පවුලේ අය හිටියත් ඒ පවුලේ අය අමතක කරලා තමන්ගේ මනසේ තමන් කිමදුනානේ. තමන් ජීවිතේ තේරුම් ගන්න උත්සාහ කරා. අල්ලපු ගෙදර ගෙනාට ඉරිසියා කරන්න නැතුව, මේ ගෙදරට අර ගෙදරට මේ ගෙදරට තියෙන එක ගැන ගණන් හදා හදා බල බලා ඉන්න නැතුව ඔය වත්තරලා දාලා මේ මරණයත් එක්ක සටන් කළා. අවබෝධ කරා. එතකොට ඒ අවබෝධය තුළ යම්කිසි සහනයක් සුවයක් දැනෙනවා. සහනය දියුණු කරගන්න, සන්තෝෂ කරගන්න, නිවැරදි කරගන්න, සතුටින් ජීවත් වෙන්න. කායිකවත් තව බොහෝ කාලයක් ජීවත් වුණාම අපි අර ලබාගත් ධර්මයේ විඳින්න පුළුවන්. දැන් මෙතෙක් කාලේ මැරුණා වගේනේ ජීවත් වුණේ. දැන් ජීවිතේ ලැබුණා, ජීවිතේ ලැබලා ජීවත් වෙන්න පුළුවන් නේ. ඒ නිසා ජීවිතේ ලැබුවත් තමන්ගේ මේ අඬු ටික හයිය හත්තියට දිනනකම් මැරෙන්න ඕනේ නැහැ. ඒ නිසා අපි ආරාධනා කරනවා අඬු ටික හයිය හත්තියේ තියෙනකම්ම නිදුක් නිරෝගී ජීවත් වෙන්න, බෙහෙත් තෙහෙත් අරගෙන පරිස්සමින් ජීවත් වෙලා ධර්මයේ අනුශාසනයේ උපදේශයේ සේවාවක් තියෙනවා නම් ලෝකෙට කරන්න. තව කෙනෙකුට ධර්මයේ අහන්න උදව් කරන්න, ධර්මයේ පණිවිඩය දෙන්න, ධර්ම සාකච්ඡා කරන්න, ධර්මය අහන අයට මඟ පෙන්වන්න නේ. ඒ බුද්ධ කාලෙත් හිටියා යම් යම් අය අවබෝධ කරගෙන ඒ බුදුරජාණන් වහන්සේගේ ඒ කීර්තිය අරගෙන ගියා. මිදෙන්න කැමති අයට, සසරෙන් එගොඩ වෙන්න කැමති අයට යන්න, අන්න භාග්‍යවතුන් වහන්සේ පහළ වෙලා ඉන්නවා ඔය ආයතෙන්ට යන්න කියලා. දැන් ඔබතුමිය කවුරු හරි කල්යාණ මිත්‍රයෙක් මෙතෙන්ට යොකු නිසානේ දැක්කේ, නිසා එයා ඒක තමයි. ඒ හැමතේ තැනකදීම ඉරිසියාව එහෙම හටගත්තෙත් නෑ නේද? යකෝ මං එක්කන් ආපු එක අවබෝධ කරගත්ත මට හමුදුන්නේ නැත්තේ මොකද කියලා ඒ තැන්වල වීර්යය ඇති වුණා තවනේ. එයාට අවබෝධ වුණා මට මමත් මේක අවබෝධ කරගන්න ඕන කියලා. තව වීර්යය ඕනනම් ඉතින් නිකන් කපටි බුද්ධියක් තිබුණා නම් බොරුවට මමත් කියන මේම ඉඳලා හරියන්නේ මටත් අවබෝධ වුණා කියලා මං කියනවා. එහෙම හිතුන්නේ නැද්ද? එහෙම කට්ටිය ඉන්නවා. ඒ වගේ නෑට විතරක් කොහොමද මටත් අවබෝධ වුණා කියලා කියලා. ඊට පස්සේ අපි කිව්වහම අවබෝධ වුණේ නැහැ කිව්වහම අපිත් එක්කත් තරහ වෙනවා. අවබෝධ වුණේ නැහැ කිව්වම අපිත් එක්කත් තරහ වෙනවා. ඒ නිසා මේ ජීවිතේ සන්තෝෂයෙන් ඉන්න කටයුතු කරන්න, ජීවිතේ ධර්මයෙන්ම ජය ගන්න, මෑණියන්ට දිගාසිරි සම්පත්ම ලැබේවා කියලා ආය ප්‍රාර්ථනා කරන හොඳයි. තැවෙන්න එපා. තමන්ට අවබෝධය තියෙන පහළ වුණේ නෑ, ඒ අත්දැකීම ලැබුවේ නෑ කියලා එහෙම තැවෙන්න එපා. තමන්ගේ මනස සුද්ධ කරගෙන තමයි යන්න. තමන්ගේ අවබෝධය අර විදියටම නෙමෙයි එන්නේ. තේරෙනා නේද? ඒක කොතනද කියන්න බෑ. ඒක බස් එකේද, කෝච්චියේද, කාර් එකේද මොකුත් කියන්න බෑ. මේ අවබෝධය පැන නැගී ඉන්න විවිධ අවස්ථාවන්වල කාරේ කාරේ මෙහි අවබෝධයේ වෙනස ඇති වෙනවා නම් ඉතින් මේ සැරේ නතර කරගන්න කාරක අයින් කළා. නතර කරගෙන තමන්ගේ විදර්ශනාව සිද්ධ කරගන්න. දැන් පිටරටකේ මහත්තයෙක් ඉන්නෝ ඒත් ඔස්ට්‍රේලියාවේ. එයාට යංගිසි ධර්ම කරුණක් හරි ඔය පහළ වුණාම හරි අහන්න හරි හිතුණා. මෙයා මුකුත් නැහැ වාහනේ මිසරේ පාක් කරනවා. පාක් කරලා එතන ඉඳලා බණ අහලා තමයි ගෙදර යන්නේ. අපූර්ව මිනිසුන් අපිට ඉන්නවා. ධර්ම කරුණක් පහළ වුණොත් ඒක පැහැදිලි කරගෙන තමයි එයා එතන යන්නේ. සමහරట్లాට පොලිසියත් ඇවිල්ලා සයිරන් එක ගහලා බලලා යනවලු. මොකද මේ මිනිස්සේ කියලා තියා කියනවලු මම මේ බණ අහනවා කියලා. බණ අහනවා කියලා. ඉතින් ඒ නිසා මේ තමන්ගේ ජීවිතේ තමන් මේ කරන්නේ. මේක තරගයක් නෙමෙයි. තමන්ට තව කවුරුත් එක්කවත් තරගයක් මේකේ නෑ. තමන්ට තරගේ තියෙන්නේ තමන් එක්ක පමණයි. තමන්ට තරගේ තියෙන්නේ තමන් එක්ක පමණයි. කවුරුවත් එක්ක නෑ. ඉතින් හැම දිනාටම සද්ධර්මයේ ආශිර්වාදය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. හැම දිනාට සම්මා සම්බුත් සරණයි.